තෙරුවන් සරණයි හැම දෙනාටම, හැම දෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ සෙනසුරාදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද 2020 වර්ෂයේ ජූනි මාසයේ 13 වෙනිදා සෙනසුරාදා දවස. දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලාව රාත්‍රී 8:00 වෙලා විනාඩි 8ක් ගත වෙලා තියෙනවා. මම දැන් ලංකාවේ වෙලාව හවස 3:38ට පමණ ඇති. අද දවසේදී මේ දම්සභා මණ්ඩපේට ඉතා විශාල පිරිසක් රැස්ව සිටිනවා ලෝක විවිධ රටවලින්. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන්ම මම පසුගිය සතියේ සෙනසුරාදා මේ දම්සභා මණ්ඩපේට අප ආරාධනා කර සිටියා ප්‍රොෆෙසර් රවි කොගල්ගේ එමෙතුමාට පැමිණෙන ලෙස. එතුමා පැමිණ අපිට විශාල ධර්ම කොටසක් ආරම්භණයක් වශයෙන් ලබා දුන්නා. ඉතින් අද තවදුරටත් ඒ කාරණාව පැහැදිලි කරයි. ඒ වගේම ගෞරවනීය සාහන් වහන්සේ වැඩම කළ සිටිනවා. උන්වහන්සේත් අපිට සාකච්ඡා අතුර බොහෝ උපකාර කරાવી. ඒ වගේම අනිකුත් අය කතා ආරාධනා කරනවා සාකච්ඡා විවෘත කරන් පස්සේ උදාසීන ප්‍රශ්න වලින් එකතු වෙන්න කියලා. එහෙමනම් හැමදෙනා වෙනුවෙන් මම ආරාධනා කරනවා ප්‍රොෆෙසර් කොග්ලගේට සාකච්ඡාව ආරම්භ කරන ලෙස තිරුවන් සරණයි.
අපි දීපති කතා කරන්නේ සම්මා දිට්ඨිය ගැන ලෝකෝත්තර දර්ශන. ඒකේ අපි හැමෝම උත්සාහ කරනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තේරුම් ගන්න, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. අපිට එක එක විදිහට අහන්න ලැබෙන හින්දායි එක එක ක්‍රම අහන්න ලැබෙන හින්දා අපි බොහෝ පිරිසක් බොහෝ කාලයක් උත්සාහ කරනවා එක එක විදිහට. එතෙන්දී වැදගත් කියලා හිතුනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ඒකට අපේ අදහස් මතා කොහොමද මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එක. ඒකදී අපි විශේෂයෙන් කතා කළා සම්මා දිට්ඨිය. ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒකට ගස්තුන් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්න යෝගකාරී සම්මාදිට්ඨිය උදව් වෙනවා. ඒක සම්මාසකප සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙනම් අපිට වැඩක් වෙන්නේ විචාරණා ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය සත්‍ය සම්මාදිට්ඨිය කියන කීදී මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න විදිහක් තියෙනවා. එහෙනම් අපි ගහන දැක්ක කියලා පෙන්වන්නේ පටිච්ච සමුප්පාදයේ දැක්ක. ඊළඟට පරපෙත් එකින් ආරේෂ්ඨාංගික මාර්ගයේ මූලිකම අන්දය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය මොකක්ද කියලා විස්තර වෙන්නේ දුක්ඛේ ඥානං සංවේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන ඒ ඥාන හතර සමාධිත්‍යයට දැකගන්න එක එක දිවි පෙන්වලා තියෙන සූත්‍ර කිහිපය කන්නේක විශේෂයෙන් සමාධිත්‍ය සූත්‍රයේදී විපටිච්ච සම්පදායේ එක එක අංගය අරගෙන ඒකත් ඒකේ සමුදයක් නිරෝධයක් අනිත් එක තමයි දැන් අපිට හැම කිස්සෙම ධර්මයක යොදවල ගන්න වෙනවා. ඒ මොකද තියෙන ප්‍රශ්නේ කොච්චර කතා කළත් දැන් මම මේ සම්මාදිට්ඨියද නැත්නම් කාම සම්මාදිට්ඨියද කියලා ගැටලු. ඒකෙදි සම්මා දිට්ඨිය කියන එක විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේ සමා යමක් නහ විශේෂයෙන් මෙතෙන්දි ගන්න. අහං කරුණක් හරි තේරුම් ගත්තා කියලා හිතනකොට අපිට විශේෂයෙන් බලන්න එනවා ඒක මම දැනගත්තද නැත්නම් මම ගන්න එකට ගැළපෙන දෙයක් තමයි මේ කියන්නේ. මොනවාගේ හිතනවා නම් කෙනෙක් තේරුම් ගන්න ඕනේ එතනම අපිට මොකද වැරදිලා තියෙනවා මේ ගහම සංව බලනකොට. ඒකට මට වැටුණා මට තේරුම් ගියා මේකයි ගහම කියනකොටම මම කියන එක නෑ නේද? මේ ධර්ම තේරුම් ගියා නම් මම ඉක්මවායන දර්ශනයක් කියනවා. මේ විදිහට මම මේක තේරුම් ගත්තා කියනකොට මම තවත් කමක් වෙනවා නිසා මම ඉක්මවායන නෙවෙයි. මම කියන එකම වැරදි කියන එක බුදුදහමේ මූලික ඉගැන්වීමක්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ ධාතු මුලික සාහසරන්නේ සක්කාය දිට්ඨිය. දෙක කරන්නේ හරි දුර වෙන මාර්ගයට එන්න හරි. ඒකට ඒ ඥානයක් එනවා කියන්නේ සක්කාය දිට්ඨිය ඉක්මවා යන්න. සක්කාය දිට්ඨිය විහිදෙන තත්ත්වයක් නා ඒක සාම ලෝකෝත්තර දර්ශනය වෙන්න බෑ. මේක තවත් ගැලපෙන තැනක් තියෙනවා බුද්ධ දේශනා වල. දැන් සූත්‍රයේ විශේෂයෙන්ම පටිච්චසමුප්පාදේ විස්තර කරන සූත්‍ර කපිච්ච අවධානය යොමු කරන්නම ඕන තැනක් තමයි අර මෝලිය පද්ගුණ සූත්‍රය. ඉතිදී ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනකොට ඒ පටිච්චසමුප්පාදේ කාණ්ඩ මේක පාදේ දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ කාය. මනස්කම් දුකට හේතු කියලා ධාතිය කියන්නේ. ධාතිය කියන්නේ මොකද්ද? ධාතිය කාය. මනස්කම් භව කියන්නේ මොකද්ද? කාය කාටද? ඊළඟට ප්‍රශ්න කරනකොට ඒ ප්‍රඥාන් වහන්සේ කියනවා විදිහකට තේරෙනවා. තමයි ඔයා අහපු ප්‍රශ්න එකක් නෙමෙයි එකක්. දැන් හරි ප්‍රශ්න දෙක නෙමෙයි. දෙවෙනි එක තමයි ඔය ප්‍රශ්නේ වැරදි ප්‍රශ්න නෙමෙයි. මම මේකට බලන්න නේද අපි කටිච්ච සම්පාදේ තේරුම් ගන්න තියෙන්නේ. යා මේ කොටස වෙන් කරලා මේ සලායකන දෙකේරුම් කරා. ජාතිය දෙකේරුම්. එහෙම නම් අර ප්‍රඥා මහත්කෙ තේන්නවා ඒක වැරදි කියලා. ඒක නේද? කෙනෙක් පෙන්වන දර්ශනය වෙන්නේ නැහැ. මනස්පන් මේ ජාතිය කාගේ හරි දෙයක් නෑ මොනවා හරි දෙයක දෙයක් නෑ. ඒ මේ ආර්ය දර්ශනයේ ඇවිල්ලා ඒයිදී අපිට යන්නේ පුද්ගලයෙකුට අහු වෙන සංස්කාරයක් ඒ දැනගන්න දෙයක්. මේ පුද්ගලයා කියන්නේ යෙදෙන්න බැහැ ලෝකෝත්තර දර්ශනය. ලෝකෙට ගලේ යෙදුණා නම් මේක ලෝකිතයි කතාවක් නිසා ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. ඒක නම් නැතන හරිය දෙකක් වෙනවා. ධහම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටද ධහම හොයන්නේ නැත්නම් අපි දන්න දෙයක තාම ගලපනවා. අපි දන්න දෙයක ගැලපෙනවා නම් ඒක ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. ඒක ලෝකයාට වැටෙන එකට ඒකට ඒක ප්‍රතිබදාව සම්බෝධිකයි කියනවා. ගන්න. ඉතින් මේ තවත් ගැටේක තේරුම් ගන්න තරම් තමයි මේක මං පිළිගත්තේ ශ්‍රද්ධාව නිසා. අතන බුද්ධජනන මහසී කියනවා. සම්මිතියාදෙන කිනාදෙන හරි කියන ශ්‍රද්ධාව නිසා ගන්න. මම එක ලෝකෝත්තර දර්ශනයයි. අපේ තියෙන තැනට රුචිය අනුමදින් කියනවා මේක ලෝකෝත්තර දර්ශනයයි. ශ්‍රද්ධාව රුචි අනුසව අපි අහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ විදිහටයි. මේ කාර්ය මේක පිළිගන්න. එහෙනම් ඒක ලෝකෝත්තර දර්ශනයයි. නැන්දක ආකාර පරිදි අපි සර්කේට දෙයක් වෙන අපි දුන්න ආකාරයට දෙකල කියන නිසා අපි කියනවා මොනක් ඒක ලෝකෝත්තර දර්ශනයයි. අනිත්‍යය තමයි අපි අපේ දැනගැනීමේ දෘෂ්ටියට අපි මේක දැරසිලා ඒක දැරසිලා මොන කීයද තමයි ඒක ලෝකෝත්තර දර්ශනයෙන් ගියොත් කොහේ සමායන තමයි මෙතෙන්දි විශේෂ කරුණක් ගියපතිය තේ මතකලා ඒ සම්බන්ධයෙන් කෙටිවිස් කරනවා. මේ මහලත දිනේ මේ ස්වභාවය දරනති දීම හට ගන්නවා ඒක නිරුත් වෙනවා. මේ විශේෂම අපේ අධ්‍යාපන මාධ්‍යය කියන්නේ ඒගොල්ලෝ මෙතනින්ම තමයි මේ විමසන්න තියෙන්නේ මේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට මේ සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර දර්ශනය පටන් ගන්න බැහැ. කිනිසා මේක ගැන හඳුනගන්න ලකමට අමම විමසන්න වෙනවා. අපි එතනින් මේ හරි මහානම් පාද හරි අහම් සාකච්ඡාව මේ සම්බන්ධව මොන හරි අහන්න කියනවා නම් අහන්න එයා අපිට තව දුරටත් සාකච්ඡා කරන්න පුළුවන් ඒවන් තරමයි
තිරුවන් සරණයි ප්‍රොෆෙසර් කොත්ලගේ අපිට මේ මහජනතුමා විසින් ගිය සතියේදී කරපු දේශනා මතක් කිරීමක් වගේ සමාජ සිද්ධාන්තක මේ වෙනකොට ආර්දනා කරන එකතු වෙන්න ප්‍රශ්න වලින් ප්‍රොෆෙසර් මම අර එදා අපි මතක කරගත්ත කාරණාව මෙහෙමනම් තා පොඩ්ඩක් අපිට මතක කරලා දෙන්න පුළුවන් නම් අර පෙර නොතිබීම ඇතිවිලා ඇතිවසනින් නැති වෙනවා කියන දේ මේ අතරම පරිසම්බිදා මග්ගේ මොන කොටසද තියෙන්නේ කියන එකත් මතක් කරනවා නම් මට ඒක ප්‍රයෝජනයක්. ඒ කාරණාව පිළිබඳව අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නද මම ස්වාමීන් වහන්සේට පුළුවන් ද අපිට මේ ඇත්තටම මේ පාලි මේ වචන පෙළේ තේරුම අපිට සිංහලෙන් පහදා දෙන්න ඉංගන්තුර ප්‍රොෆෙසර් නැවත මොහිර පොඩ්ඩක් ඉගෙන අහගන්නම් වහන්සේට පුළුවන් ආරාධනා කරනවා අපිට මේ පාලියෙන් මේ වචන ටික පෙළ ගැස්සා දෙන්න කියලා. ඊට කලින් ප්‍රොෆෙසර් කෝතුලගේ තන මතකද තියෙන තැන
ඒ වගේ තමයි අපේ ජීවිතවල දැන් අර හේතුකතිය කියන්නේ ආහාර කර්ම සංඛාර ඒකට සම්බන්ධ වෙන්නේ වස්තු කතා කියන්නේ මේ කටකම් විදාමන්ගේ කිසිදු කෙනෙක් කියන්නේ ඥාන කතා කියන්නේ ගමන් සම්පහව දාශය විතර ඒ ඥාන ගැන කතා කරනකොට අධ්‍යක්ෂය වෙයි බලන්නේ ඥාන කතා කරනවා ඒ වගේ හේතුපත් වෙලා විස්තර කරද්දී
හොඳයි
තෙරුවන් සරණයි. මේ මම දැන් අපේ මහත්තයා කලින් මතක් කරා වගේ අර අහුත්වා සම්බෝතං උත්පාන භවිෂ්‍යති කියන එකේ අදහස මම හිතන්නේ පැහැදිලි ඒක ඇත්තරම දැන් අපිට බුදුවරයෙක් පහළ වෙලා පැහැදිලි කරන නිවන කියන එක ඒක අසංකතයි ලෝකෝත්තරයි කියලා කියන්නේම අපිට වචනයකින් සඳහන් කරන්න පුළුවන් එකක් නෙමෙයි හුඟක් දුරට. ඒ කියලා කියන්නේම මේ ස්වභාවයක් නිවන කියලා කියන්නේ සැකසිච්ච නැති එකක් කියලා ගත්තට ආයක අපිට වචනයෙන් කියන්න බෑ. ඉතින් අන්න ඒ වගේ අර බුදු කෙනෙක් පහළ වෙලා ඒ ස්වභාවයේ පෙන්නලා දෙන්න තමයි මේ වචන භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ඇත්තට මේ වචනවල තියෙන අදහස තමයි අපි ගන්න හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ මට නම් තේරෙන්නේ. ඉතින් ඒ නිසා අපි කොග්ගලගේ මහත්තයා මතක් කරා වගේම මේ අසුත්වා සම්බෝතං හුත්වාන භවිෂ්‍යති කියන ඒ වචනවල අදහසත් අද හුඟක් දුරට අර ලෝකයේ තියෙන ලෝකෝත්තර මට්ටමට ගන්න නැතුව ලෝකයේ තියෙන අර උඩින් පේන අදහස තමයි හුඟක් අරගෙන තියෙන පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුත් වේලා කියලා කියනකොටම අපිට පෙර තිබ්බේ නැහැ. නමුත් මේ මොහොතේ හටගත්ත දේ ආයෙත් නැති වුණා වගේ අදහසක්. ඒ නිසා ඇත්තට මේක අර ලෝකෝත්තර පැත්තට යනකොට මට හිතෙන්නේ ඒක අර පාළි වචනාර්ථය ගන්නකොට ඒ අදහස ගැබ් වෙලා තියෙනවා කියන එක තමයි හුඟක් දුරට පැහැදිලි වෙන්නේ. ඇත්තටම පාලියෙන් හුත්වා කියලා කියන්නේ මේ වෙනවා කියන එක. එහෙම නැත්නම් උනා කියන අදහස තමයි තියෙන්නේ. ඒතකොට අහුත්වා සම්භූතං කියලා කියන්නේ අර වෙන්න බැරි දෙයක්. සම්භූතං කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් භූතයක් කියලා කියන්නේම ලෝක මට්ටමින් අපි මතක් කරන්නේ මේ භූතයක් කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ විද්‍යමාන වෙන එකක්. පැත්තකින් ගන්නවා භූතයක් කියලා කියන්නේ ගොරුවක් කියන අදහසක් පෙන්වන්න කරන්නත් ගන්නවා. ඉතින් හුඟක් දුරට මේ භූතය කියලා කියන්නේ සම්භූතය කියලා කියන්නේ අපිට මේ විද්‍යමාන වෙන දෙය අහුත්වා සම්භූතං ඒ වෙච්ච දේ අපිට මේ පෙන්නුම් කරන දේ වෙන්න බැරි දෙයක් හොත්වා ඒ උන දේ න භවිස්සති වෙන්න බෑ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් අන්න ඒ වගේ දැන් අපිට අද මේ ලෝකයේ කියන එක අපිට අවිද්‍යාවට විද්‍යමාන වෙනවා. කියන්නේ විද්‍යමාන වෙච්ච ලෝකය විද්‍යාව තුළ අපිට හම්බ වෙන්න බෑ. අපිට අවිද්‍යාව තියෙන මනසට මේ ලෝකේ හම්බුණාට මේ ලෝකේ යථාර්ථය පැහැදිලි කරගන්නකොට මෙහෙම ලෝකයක් හම්බ වෙන්නම බෑ. අපිට හම්බ වෙලා තියෙනවා නම් අපේ අවිද්‍යාවට එහෙම නැත්නම් නොදන්නකමට මෝඩකමටම මෙහෙම ලෝකයක් අපිට හම්බ වෙනවා මිසක මෙහෙම ලෝකයේ කියන එක අපිට හම්බ වෙන්නම බෑ. ඉතින් ඒ කුත්වාන භවිෂ්‍යති කියලා කියන්නේ භවිෂ්‍යති කියන්නේ වෙනවා නෑ භවිෂ්‍යති කියන්නේ එහෙම එකක් වෙන්න බෑ. මේ වෙලා තියෙන දේ අපිට හම්බ වෙලා තියෙන ලෝකේ යථාර්ථයක්ම වෙන්න බැරි දෙයක් තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් මේකට අමතරව තව පොඩි කාරණාවක් පැහැදිලි කරනවා නම් මේ ධර්ම ඇත්තටම පැහැදිලි කරගන්නකොට අපිට පැහැදිලි වෙන කාරණාව තමයි අපිට දැන් අවිද්‍යාවට අපිට දැන් ලෝකෙ හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක බුද්ධ ශාසනයේ සඳහන් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් මේ දුක කියන එක නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ දුක පිරිසිඳ දකින්න කියලා තමයි කියලා තියෙන පරිණියය. මේ දුක පිරිසිඳ දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ඒ කාරණාවත් එක්ක අපිට මේ ශාසනය සඳහන් කරන්නේ අවිද්‍යාව තමයි දුක කියලා කියන තව පැත්තකින් ගත්තොත් මේ ඇතිකල්හි මේ වේ කියනකොට අවිද්‍යාව සමානයි දුකට. එතකොට අපිට මේ ලෝකෝත්තරය එහෙම නැත්නම් මේ ලෝකේ ඇත්ත දකිනකොට හැබැයි අපිට ආයමත් පැහැදිලි වෙන්නේ අපිට නිරන්තරයෙන්ම මේ ලෝකේ හම්බවීම නිසාම අපිට දුක තමයි හම්බ වෙන්නේ. ඇත්තම රහතන් වහන්සේ ඒ ගත්තත් එහෙම නැත්නම් අපිට මේ ලෝකේ කියන එක විද්‍යමාන වෙනකොටම හුඟත්තරට මේ අපිට රූප පෙනෙන තැන, ඇහෙන තැන, ඒ වගේම දැනෙන තැන, දැනගන්න තැන මේ ටික අපි හම්බ වෙනකොටම අපිට යථාර්ථයේ පිහිටනවා කියලා කියන්නෙම මට පැහැදිලි වෙන්නේ නම් අපිට මේ අවිද්‍යාව කියන එකම අපිට හම්බ වෙනවා. කියන්නේ අපි නොදන්නකමමයි අපිට මේ ලෝකයේ තුලින් හම්බ වෙන්නේ. එහෙම නැත්නම් තාපත්‍යයෙන් කියනවා නම් සාසනය සඳහන් කරන දුක තමයි හම්බ වෙන්නේ. තාපත්‍යයෙන් ගත්තොත් අපි ඔක්කොලගේ මත නිරන්තරයෙන්ම අර ගන්න උපමාවට උදාහරණයට අනුව අර වතුර වලේ ඉන්න බල්ලගේ උපමාව ගත්තොත් එහෙම අර ගොඩේ ඉන්න බල්ලට උට මේ ඇත්ත යම් මොහොතක ඒක පැහැදිලි වුණොත් එහෙම උට බල්ලා පෙනීම තුළු ඌ ඇත්ත දකිනවා. අර වතුර වලේ බල්ලා කවදාකවත් ඉපදෙන්න බැරි එකක් මේ නොදන්නකමට මෝඩකමට ඉපදුනා මිසක උපද්දව ගත්තා මිසක කවදාකවත් මෙහෙම එකක් වෙන්න බෑ කියන අදහස ඒ අවබෝධය ඇති වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඇත්තට මේ ලෝකේ යථාර්ථයේ තුල ඇත්ත තුල ජීවත් වෙනවා. මේ අනුපාදේ කියලා කිව්වෙ මෙහෙම ලෝකයක් ඉපදෙන්න බෑ. මට හිතෙන්නේ අද ඇත්තටම අපි හුඟක් දුරට අර මේ දහම් පරියාය විග්‍රහ කරගන්නෙම අපි එක්ක මේක පෑනෙන්න බෑ. එහෙම නැත්නම් මේක මායාවක්. හරි ඒක මායාවක් කියන එක හරි අපිට යම් අදහසක් ඇති වෙනවා. ඒ ඇත්තට මුලම අපි විග්‍රහ කරගන්නකොට මේ මායාව අර බුදුහාඳුර අර පංචස්කන්ධයේ දීපේ උදාහරණ ටිකෙන් හොඳට පෙන්නන රූපේ පෙන පිටක් වේදනාව දිය බුබුලක් සංඥාව මිරිඟුවක් සංඛාරය කෙසේ කඳ කරටුවක් වෙනවා වගේ විඥානීය මායාවක් මේ ආකාර එහෙම නැත්නම් මේ පහෙන්ම පෙන්නලා දෙන්නේ මේකේ මේ හිස් බව. අපිට මේ ලෝකයේ ඒ උපමාටිකම අතර මට හිතෙන ලොකු මේ උපකාරයක් වෙනවා. අපිට මේ හිස් කියන මේ මිරිංගුව ගත්තොත් එහෙම එතන වතුර කියන තැන වතුර වතුරෙන්ම ශුන්‍යයි කියලා කියන්නේ දැන් මුවාට කවදාකවත් වතුර කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ අපිටත් මේ ලෝකය කියලා අපි කොච්චර වචන තුලින් විග්‍රහ කරගන්න හැදුවට මේ ඒ කියන්නේ මේ නිවන කියන එක කවදාකවත් මේ වචන වලට එහා ගියපු අදහසක් තමයි හැම වෙලාවකම තියෙන්නේ. ඒක ඒ අදහස තමයි මට හිතෙන්නේ අපි හැම වෙලාවෙම මේ ගම්මි කරගන්න ඕනි කියන එක තමයි මට නම් පැහැදිලිලා තියෙන්නේ. තෙරුවන් සරණයි. අපි කතා කරගෙන යන කතා කරගෙන යන අතර පැහැදිලි කරගනිමු තෙරුවන් සරණයි.
සාදු 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 සාන්නස අනේක වාරයක් පින් බොහොම හොඳ පැහැදිලි කර දුන්නා. මම ගෞරවයෙන් ප්‍රොෆෙසර් අගමෙන් නැවතත් අතන පරිසින් සම්බන්ධවගේ ඔබතුමාගේ ප්‍රශ්නකට පටක් කරපු කොටස අපි මම හිතන හරිම වැදගත්. අපි මේ කොටසම හොඳටම තේරුම් ගන්නවා නම් මම හිතන්නේ මුළු ධර්මයෙන් තේරුම් ගත වෙනවනේ. සත්‍ය ඔබ මේ ඔබතුමා අපිට පැහැදිලි කරලා දුන්නා. දැන් ඒ කොටසෙන් අර අපි ඇහැගෙන පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම ප්‍රොෆෙසර් අපිට ඒක ගැන පොඩ්ඩක් කියලා දෙනවද? දැන් ඇහැ ඉදීමට හේතු වෙන කාරණාවන් හැටියට පැහැදිලි කරනවානේ. අවිජ්ජා සම්පූර්ණන්ති, තණ්හා සම්පූර්ණන්ති, ඒ වගේට කම්ම සම්පූර්ණන්ති, ආහාර සම්පූර්ණන්ති වගේ තව තියෙනවා. චක්කුන් චතුන්නන් මහා භූතන උපදායති වවත්තේති, චක්කුන් උප්පන්නති වවත්තේති. අපි සවන්නාස අපිට මේවත් ටිකක් ගෝගලි මහත්මයා පැහැදිලි කර දුන්නාට පස්සේ නැවතත් මතක් කර දෙන්න පාළියෙන්. ඒකෙම තමයි ගැවට තියෙන්නේ ඔබතුමා දැන් කියපු කොටස. චක්කුන් අහුත්වා සම්භූතන් උත්වාන භවිෂ්‍යති කියන කොටස. ඉතින් මේකේ ඇත්තටම මේ සිංහලෙන් තියෙන ප්‍රොෆෙසර් ඇස නොතිබී හටගත, ඒ වගේම තිබී නොවන්නේ යයි නිශ්චය කෙරේ කියලා. ඉතින් මම මේ කොටස පුන පුනා මතුකර අහගන්න හදන්නේ මේ අපි දන්නවා අපි බොහෝ කාලකට පෙර මේ ධර්මයේ කට්ටිය මේ තිබිච්ච දෙයක් නැතුණා කියන තැනින්නේ ඉගෙන ගන්න පටන් ගන්නෙ. තිබිච්ච දෙයක මේ අනිත්‍ය කියන්නේ පසුව. නමුත් අපිට මේ අවුරුදු 5 6කට 7කට පෙර වගේ අපිට මුණ ගැහිච්ච අපි ටික ධර්ම ඉස්සරහට ගෙනියපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිට පෙන්වුම් කරලා දුන්නා. ඒක එහෙම නෙමෙයි. මේ අපි දැන් කලින් කිව් විදිහ තමයි අර්ථකථනය ආවේ. මොකද නොතිබූ දෙයක් මහතගෙන තිබූ තැනින් නැති වෙනවා කියලා. ඒක ටිකක් ස්ටෙප් ෆෝවර්ඩ් වගේ මම දකිනවා. ඒක අදස් දැන් ඔබතුමාලා දැන් අපිට දැන් අලුත් පැහැදිලි කරන දෙනවා. ඊටත් එතනනුත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ අවබෝධයේ විදිහට තේරුම් කොටස තමයි මම මේ තැන තේරුම් කරලා දෙන්න හදන්නේ කියලා. ඒ නිසා ඒක වැදගත් තේරුම් ගන්න එක. ඒ නිසා ගෞරවණීය ඔබතුමාට මේ වෙනවා මේ ඇහැත් පිටමද උදාහරණ දෙකක් කොහොමද මේක අවිද්‍යාව හේතුවෙන්, තණ්හා හේතුවෙන්, කම්ම හේතුවෙන්, ආහාර හේතුවෙන් ඇතුණා කියන දේවල් සම්බන්ධ කරගෙන කොහොමද දැන් එහෙමනම් ඔබ තුමායි කියන කොටස අපි තවදුරටත් තේරුම් ගන්නේ?
ඔව්, ඒක සම්සරණයි. දලුවත් මහත්මයා ඉතින් අපි ඔබතුමා කියුවා හරිය. අපි ඒක සම්මහන් හන්සේලාදී බොහෝ ධර්ම කරුණු කාලෙන් කාලෙ ඉගෙන ගන්නවා. ඒකත් ඒක තේන්නේ කවුද මේක කියන්නේ කියන එකට වඩා බුද්ධ දේශනාව මොකද්ද කියලා තෝරගීර ගන්න එක. ඒකෙන්ද අපි ධර්මත කරලා තම බලන්න වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ලෝකකාරී අපි ලබා ගන්න සම්බන්ධනා ලෝකකාරී ලබා ගන්න. ඉතින් ඒ අහද්දි කරමන් ඉස්සෙල්ලා මතක් කරපු ශ්‍රද්ධා කුචියංශය ආකාර පරිවර්තක දෙකකින් තමයි තියෙන්නේ. අනේ ඒක ටිකක් තේරුම් අරගෙන මුලින්ම අපි කඩල තින්නේ ඕක. දැන් තමයි හරියට අවබෝධ වෙනකොට ඒකට මමා යන්නක් තෝරන. නැත්නම් ඒ හැමකේම මම ඉන්නා මට අදාළව තේරුම් ගිය දෙයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නේද? ඒ නිසාම තේරුම් යනකොට සක්කාය දිට්ඨිය තේරුම් බැහැ. මට දෙලකුණ දෙයක් තින්න බැහැ. මම කියන එක නෙවෙයි. අනිත් එක තමයි මේ ධර්ම තේරුම් යනවා කියන්නේ පටිච්ච සමුප්පන්න බවම තේරුම් ගන්නවා. මොකද පටිච්ච සමුප්පන්න බව කියන්නේ නිදක් පටිච්චය. මස්මින් සතේ ධර්මෝති මස්මින් සතේ ධර්මෝති. මස්මින් සතේ පාදයි ධර්මෝති. මස්මින් ධර්ම විද්‍යාවේ තියෙන අරමුණ ඔබට සැලකෙන්නම ඕන අපි තේරුම් ගන්න. එකෙනා දැන් මුතුමා කියලා ඔලිය අපි ඇහැගෙන නැත්නම් එහෙම දැනගන්න රීසේ මෙලකන ඇත්තට බහිද්දෙන ඒක ඇහැගෙන ගත්තොත් හේයි හැ සංහාරක් කියන්නේ හේයි හැ ආහාරක් කියන්නේ හේයි හැ කර්මයක් කියන්නේ හේයි හැ අවිද්‍යාවක් කියන්නේ හේයි මේක නිස්සක්ති ලක්ෂණය කියන්නේ මේ හැමකෙන්න හරියට තේරුම් ගත්තා නම් ලෝකිතයි කියන භාෂාවක් වෙන්න බෑ ලෝකේ ඉක්මවා යෑමක්ම වෙන්නේ. කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ඥායතන ගලපෙනවා. මෙතන අනේ ඒ න්‍යාය හොඳට බැලුවොත් ඒයි මේක පෙන්වන්නේ ඇත්තටම පකප්ස් වෙන විදිහයි අපි අහලා තියෙන්නේ රකස් වෙන දෙයක් නැති වෙලා යන විදිහ කියලා ළමෙන් කියන දෙක වැරද්දක් තියෙනවා මේ පෙන්වන්නේ පකප්ස් වෙන විදිහයි පකප්ස් නොවන විදිහයි කිව්වොත් නැත්නම් නූපදින විදිහයි උපදින විදිහයි නූපදින විදිහයි පකප්ස් වෙන විදිහයි පකප්ස් නොවන විදිහයි සම්පූර්ණ ප්‍රතිපත්තිය කියන කොට සකස් වෙන විදිහ. නිරෝධා කියන කොට සකස් නොවන විදිහ. එන්නේ පත්‍යාකේ කුලී හේතුව යෙදුනේ නැත්නම් ඵලයක් නැති වුණා නෙවේ. තිබුණ ඵලයක් නැති වෙන කතාවක් නෙවේ. ඵලය කියන යෙදෙන්නේ අදාළයි. අතගෙන්නේ නැත්ේ අනුස්පාද නිරෝධය කියන නම අදහස තේරුම් ගන්න. අපි සංඥා කියන කියලා අදහස් කරේ ඒක නිරෝධයේ ඥානය කියන කොට අන්නත් හරි විදිහට තියෙනවා. දැන් ඔතනම තමයි අපිට ඒක උත්තර දෙන්න ඇවිල්ලා අපි කුඩු දේලා තින්නේ ඇතින දේ නැතිවීමක් කියන්නේ. මේ නැතිවීම කතාව ලෝකෙටයි නැති වුණා කියනකොට ඒක අදහස් වෙන්නේ අර නැත යන අර්ථෙත් මොකද්ද නැති වුණේ කියන අපි ඒකට අහු වෙනවා. ඒකත් ඊට අදාළ නะ කතාවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ නූපදින මහත ගන්න. මහත ගන්න බව කියනකොට මේ අසිනාට අදහසක් ගන්න කියන්නේ අර උපමා වලින් අර වස්තුවේ ඉන්න බලලා කියන එක දැන් අපිට කොහෙත්ම හටගන්න එක අදාළම නැහැ. අපි ලොකුර දිහා බැලුවොත් ඔතන බල්ලෙක් අදාළම නැහැ. දැන් බල්ලගේ නාම දෙකක් ඒක තියෙනවාමයි. ඒකට මේක ඇත්තපස්සේ මේක හටගන්න හැටි, නොහටගන්න හැටි තේරුම් ගත්ත කෙනාට තමයි මේක ඇත්ත ස්වභාවය. නැත්නම් මේ පටිච්ච සම්පන්න බව තේරුම් ගන්න. ඒකට අපි බුදුරජාණන්මහත් හැම කෙනෙක්ම කියන්නේ මේක සමුදේ මොකක්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදේ. ඒකට ඇහැ කියන එක අපිට රූපය නම් අපි ඇහැ පිළිසිඳ දකින්න හේ අපාබුද්දේ ස්වභාවය අවබෝධ කරගන්න නම් මොකද හොයන්න ඕනේ? ඒක සමුදේ. සමුදේ කියනකොට අපිට මොනක් කියනවද මේ ඇහැ කියන එක වෙන් කරන්න බැහැ සමුදේ. සමුදේ එදෙන සාක්කල් තමයි එහෙනම් කතා කරන්නේ. ඒක ඊළඟට අපි ධර්මයෙන් ගන්නවා මෙතනමත් ඉතිරි විදිහටම තේන්නවා විද්‍යාපත් කියන්නේ. මතකයි පටිච්චසමුප්පාදේ මොන සිස්ටම මුලට ගියාම අහුවෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව වෙනකන් මේක තිබුණොත් විතරයි මේ ලෝකස් කරගැසෙන්නේ. ඒකයි. මම කිසිම මහතක තේරුම් ගත්තොත් අවිද්‍යාව මතයි නේ. මේ හැකියන ස්වභාවය කතා කරන්න පුළුවන් අවිද්‍යාව මත. අවිද්‍යාවේ යෙදුම් නැත්නම් මොකටද හදපු බලලා ඒක අදාළ නැහැ. අවිද්‍යාව මතමයි නැහැ කියන එක අදාළ නැහැ. විද්‍යාව යෙදුනේ නැත්නම් ඇහැගෙන කතා කරන්නවත් දැන් කතා කරන්න බැහැ කියන්නේ නැහැ. ඇහක් නැහැ කිව්වොත් ඇහැගෙන අපි කතා කරන්නේ. මොකද බල්ලෙක් නැහැ කිව්වත් බල්ලෙක් කියන කතා එහෙමත් වෙන්න බෑ. අදාළ නැහැ කියන එක තමයි අනුස්පාද ස්වභාවය. නැත්නම් හටගෙනම නැති එක වෙන්නම බැරිද? ඉතින් මේ ධර්මතාවය මේ ලෝකේ අපි මොනවා හරි දන්නවා නම් ඒක මේකටම ඕක පොදි. ඒකයි මේ හැමකක්ම සංකතයි පටිච්චසමුප්පන්නයි අවිද්‍යාවයි. අනිත්‍ය ධර්ම අනිත්‍යතාව කියන්නේ මෙන්න මේකම තමයි. හස්ත නපත්ත ස්වභාවේ මෝඩ සමමක නිත්‍ය කරගෙන පිහිටෝවි. සායිකින් හත නොගත්ත ස්වභාවේ මෝඩ සමමක නිත්‍ය. මෝඩ සමමක පිහිටෝවි. නොදන්න කමක පිහිටෝවි. නොකන සමම පිහිටෝවි. ඇත්තට මේ ඇහැ කියලා ධර්මතාවයක් තියෙනවා. අපි ඇහැ කියන එකක් වෙන අපිට කතා කරන්න පුළුවන් කියලා කියනවා. මොකද අපි ඇහැ කියන රූපය නිවි දැකගෙන මේක පිළිගන්න. ඒක තමයි ඉන වචන තමයි අර උපාදාය ඒකාපි ඒකේම ටික ඔකට අදාළ වචන මේ ඒ පටිච්ච සමුප්පාදෙම තියෙන යංග තමයි අපි තේරුම් ගන්නේ. ඒ පටිච්ච සමුප්පාදේ දෙච්ච තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා මම මතක් කළා වගේ දැන් ඔය හිතේ මේක අපි සලායතන කරගෙන ගත්තොත් දැන් සලායතන වෙන් කරලා කතා කළොත් ඒක ලෝකෝත්තර ධර්මන්නේ. සලායතනය කියන්නේ මොකක්ද කියලා අහන ප්‍රශ්නම වැරදි. ඒක බුදුහාමුදුරුවෝ කියනවා. ඒකේ ප්‍රශ්නේ නිවැරදි වෙන්නේ මොකක්ද කියන්නේ සලායතන. ඒකේ සත්‍ය වෙන ස්වභාවික තමයි ඒක කතා කරන්නේ. ඒ සත්‍ය වීම තුන තමයි මේ පටිච්ච සමුප්පාදයේ න්‍යාය අපේන්නේ. ඉතින් මෙතන අර කියපු ඒක කරුණ දැන් අහුත්වා සම්බුතං කියන එකෙන් ස්ථාන භවිෂ්‍යති කියන එකෙන් කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ න්‍යාය. හත නොසත්තක් පහළ දෙලා. සත්‍යපත්තේ නිරෝධනං හතින් නැත්තං අවිද්‍යාව මත ඉදිරිනා කියන්නේ හක නුගත්තක් ආවේ ආහුත්වා සම්බෝධය. ඒ සිද්ධිය හුත්වා නැවිස්ස. ඒ ගිය නැහැක්කක්. ඒ ගිය නැහැක්කක් කියන එක තේරෙන්නේ මේ සම්මාදිට්ඨිය මත. එහෙම නැත්නම් මේක විශේෂයෙන් සම්මාදිට්ඨිය කියනකොට ඉන්නාන අතරේ නිරෝධයේ ඥානයේ මතමයි ගිය නැහැක්කක්. ඒ වගේ සමාවෙදී අපිට ඒක විදිය නැහැක්වත් කියන නුවණ තියෙනවා අපේ මත්තමද මොකද අපි ඒක නිරෝධ ධර්මයක් කියන එක දැකලා තියෙනවා. ඒ නිරෝධ ධර්මයක් කියන හතගෙනම නැති ස්වභාවයක් කියන එක දැකලා. ඒක මෙන්න මේ හේතු ප්‍රත්‍ය වෙලදී දකින්න ඕන. මේ ප්‍රත්‍ය සංහාව කිව්වා, කර්මය කිව්වා, සාහාර කිව්වා අවිද්‍යාව කිව්වා ඔබ ලෝකෝත්තර දර්ශනයේ අනුව තේරුම් යනවා නම් මේක නේ අකීත කතාවක් නෙවෙයි. يعني කර්මයේ කියනකොටම ඔබ සාමාන්‍ය කෙනාට හිතන්නේ අනේ ඉස්සර කරපු කර්මයක් හින්දා දැන් ඇහැ පහළ වෙනවා. ඒ කතාව හරි හැබැයි ඒ ලෝකයක්. අකීතයයි දැන් කියන කතාවක් නම් ලෝකයක්. මනසයික සම්මාස්කතා සම්මාදිට්ඨිය. ඉතින් ලෝකෝත්තර දර්ශනයේදී ඒ කර්මයේ ස්වභාවයම දැක්මක තේරෙනවා. කියන්නේ මේක කාලයක අහගෙන ආවෙන්නේ ලෝකයක අහුවෙනවා. ලෝකෝත්තර දර්ශනයේදී මේ පටිච්ච සම්පන්න බව නැත්නම් සත්‍යයේ සාධුතිය මුකේදී කාලයක අහුවෙන්න බැහැ. ඒ වගේම සත්‍යනගත සූත්‍රය වගේ කඩපත්තම් එත කියන එකට අහු වෙන්නත් බැහැ නැත් කියන එකට අහු වෙන්නත් බැහැ. අපි නැති දෙකම සානහෝ කියලා යෙදෙන්නේ අදාළයි. එන්නේ ප්‍රශ්නේදී ඒවායින් කතා කරනවා නම් මේ ලෝකෙටයි කතාව කියලා තේරුම් ගන්නවා. ලෝකෝත් ප්‍රශ්නේ ඒ වගේ අපි ඉන්න තැන වැරදි ටික අදුපාඩු ටික අඳුර ගත්තොත් තමයි අපිට හොයන්න දෙයක් තියෙන්නේ අපිට. හොයන්න දෙයක් තිබුණොත් තමයි හොයන්න දෙයක් තියෙනවා කියන්නේ අපි දැනට දන්න දේ වැරදි. අපිට දැකසන විදිහ වැරදි. බුදු කෙනෙක් තමයි මේක ඇත්ත දෙන්නලා දීලා තියෙන්නේ. මම මේක මොකද්ද කියලා අන්න හොයන්න ඕන කමිනවා. අන්න ඒ මත විනසීම තුළ තමයි මම යෝනිසමනසිකාරය කියන්නේ ගොඩනැගෙන්නේ. මොකද මේක දැන් ආ මොකද්ද ඔක අපිට කියලා දෙන්න කියලා අහගන්න එකට වඩා ඒක තමන් තුළින් ඉස්සෙල්ලා මේක ගැටලුවක් කියනවා කියන එක දකින්නවා. ඒ ගැටලුවක් කියනවා කියනවා දෙකක කෙනා තමයි ඊළඟට ඒක හොයක්. ඒ විනස්සීම එන්න ඕන තමන් තුළින්. අපිට ඒක නැති තාක්කල් කොච්චර මේ ධර්ම කිව්වත් අපිට ඒක ඇහෙන්නේ නැති. නැහැ නේතුනේ මේක අදහස මේක වඩා ගැඹුරු අපි නොදන්න දෙයක් නෙමෙයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන්නේ නැත්නම් අපි ආමම දන්න දෙයක මම දන්න ධර්මයක් වන්න ගැලපුණා කියලා දානවා නම් එතන අපි ඉස්සෙල්ලා මං කියපු ශ්‍රද්ධා සුචියංශය ඒක තමයි කියන්නේ ලෝකෙට අයිති සම්මුතික ඒ ටිකට අහුණා නම් තමයි ලෝකෝත්තර දර්ශනේ ලෝකෙට අයිති ඒක තමයි ගැලපීමක් කියලා විතර අපේ දැනුමට ගැලපෙනවා ඒකෙන් එහාට දෙයක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන තැනින් විමසන්න ඒක දැන් මේක සමහර වෙලාවට මේ කියන කරුණු මේ මොහොතේ හරියටම තේරුම් නොගියත් මේ මොහොතේ විස්තර කරන්න බැරි වුණා මෙන්න මෙතන අඩුවක් තියෙනවා කියලා දකින්න පුළුවන් නම් මේක ලොකු ප්‍රඥාවක් ඒක තමයි මම වැරදි කියලා දකින්න ලොකු ප්‍රඥාවක් ඒක කියලා පිළිගන්න මම මේක දන්නවා කියලා දකින්න එක ප්‍රඥාවක් ඒක ප්‍රඥාවක් නෙමෙයි ඒක මොහොතක් මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ ලෝකයා නොදන්න දෙයක් නෙමෙයි පෙරමයි සිරු දහමයි මම පැත්තෙන් මෙන්න මේවා මේ කරුණු විමසන්න කියන පරිදි තමයි මට දෙන්න තියෙන්නේ. ඉතින් ඒවයි එක එක කරුණු මතු කළොත් ඒවා පිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කොහොමද කර්මය? ඒක
කොහොමද මම නැවතත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේලා උන්වහන්සේගේ පැහැදිලි කිරීම පසු ඔබතුමාට එන්න ඔබතුමා කුරුස පැහැදිලි කරලා දෙන්න විශේෂයෙන්ම ඔබතුමා මතක් කරා මේ චක්කුන් කම්ම සම්බුදන්ති කියනකොට කාලයට අහු නොවි ඒ ලෝකෝත්තර ධර්මානුකූලව මේ බැලිය යුතු කියන කාරණාව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ ස්වාමීන් වහන්සේ කොහොමද අපි කාලයට අහු සමාවෙන්න අපි ලයින් එක ඩ්‍රොප් වුණා නේද පොඩ්ඩක්?
ලයින් එක ඩ්‍රොප් වුණා නේද? මම හිතා මේක ගැටලුවක් වෙන්න.
ඕ ලයින් එක ඩ්‍රොප් වුණා. ඔය ස්කයිප් එකේ මොකක් හරි වෙලා. ඔව් දැන් මම හිතලා අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි බලමු කමල් මහත්තයා ඉන්නද කියලා කොන්වර්සේෂන්. ඔව් කමල් මහත්තයා අපි ඉන්නවා නැවත පටියක් ඉන්න. ඔව් සයන්වාසය ඒකට මම විශ්වාසනවාසය කොහොමද අපි ඒක තේරුම් ගන්නේ මේ කාලයට අහු නොවි කොහොමද චක්කුන් කම්මන් සම්බුද්ධන්ද කියන එක මේ ඇසැසීම කියන එක දැන් අපිට තේරෙනවා වංශේ සහ ප්‍රොෆෙසර් කොග්ලගේ කියන විදිහට මේ ඇස කියන කෙනට අපි මේ මස්සස් ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියන කාරණාව හොඳින් තේරෙනවා මේ මස්සස් ගැන නෙමෙයි මේ කියන්නේ මේ ඒ මොහොතේ ඇති වෙන ඒ චක්කු වනමෝ ක්‍රියාදාමයේ තමයි මේ කතා කරන්නේ එතකොට මේ ඒක කොහොමද අපි කම් කොහොමද කම්මන් සම්බෝධි කියනකොට කොහොමද හිතන්නේ මේ ලෝකෝත්තර විදිහට බලනකොට ස්වාමීන් වහන්සේ
එහෙමයි තේරුම් සරණයි මහත්ය ඇත්තටම දැන් අපිට මේ ලෝකයේ කියන එක දැන් අපිට යමක් හම්බ වීම තුළ එහෙම නැත්නම් දෙයක් ඇත්ත වීමත් එක්ක තමයි අපිට අර කාලය විතරක් නෙමෙයි අපි අර අහලා තියෙනවා බුදුහාඳුර පැහැදිලි කරන අර 11 ආකාරයේම ඇත්ත වෙනවා කියන කතාව ඒ කියන්නේ අපිට යම් දෙයක් එහෙම නැත්නම් අපිට මේ පෙනීම තුළ ඇසීම තුළ දැනීම තුළ දැනගැනීම තුළ අපිට යම් දෙයක් අපිට හම්බ වෙනකොටම ඒ කියන්නේ පෙනීම තුළ ඇත්තට මෙතන සඳහන් කරන්නේ දැන් ඇහත් රූපයක් කියන මේ දෙකට අපිට හිතෙන්නේ මේ තියෙන ඇහැට තියෙන රූපයක් හම්බ වෙනවා කියන අදහස තමයි අපිට තියෙන්නේ අපේ අවිද්‍යාසහගත අදහස හැබැයි ඊටත් කලින් තව කාරණාවක් තියෙනවා මේ පෙනීම කියන මූල අවිද්‍යාව නිසාමයි විශේෂයෙන්ම අපිට මේ දේවල් කියන එකත් හම්බ වෙන්නේ. ඒතර මේ පෙනීම කියන එකම මුලම තියෙන අපේ ඒ අවිද්‍යා සහගත බව එහෙම නැත්නම් මේ නොදන්නකම කියන්නේ මොකද්ද කියන එක අපිට හරියට පැහැදිලි කරගත්තොත් මට හිතන්නේ කාලය කියන එක මේ පෙනීම කියන එක ඇත්තවීමත් එක්ක තමයි අපිට මේ කාලය කියන එකත් අපිට යථාර්ථයක් වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී මේ පෙනීම කියන එක එහෙම නැත්නම් අපි අර කොග්ගලගේ මහත්තයත් කලින් මතක් කරා මේ ශාසනයේ සඳහන් කරන මේ අනුපාදේ කියන එක නිරෝධේ කියන මේ නිවන කියන ස්වභාවයම බුදුවරයෙක් පහළ වෙලා අපිට පැහැදිලි කරලා දෙන්නෙම මේ නොහටගත්ව එහෙම නැත්නම් ඉපදිලාම නැහැ කියලා අපිට අවබෝධය ඇති වෙනවත් එක්කම අපිට පැහැදිලි වෙන්නේ මේ ලෝකය කියන එකම බොරුවක් ඉපදෙන්නම බැරි එකක් කියන එක. ඉතින් ඒ තුල අපිට ඒ දේ විග්‍රහ කරගන්න පැහැදිලි කරගන්න අපිට මේ ලෝකය අපිට අවිද්‍යාවට අපි පෙර අවිද්‍යාව හෝ මේ 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 මොහොතේ අපිට අවිද්‍යාව නිසා අපිට හම්බ වෙන ලෝකය අපිට ඥානය තුල මෙහෙම එකක් හම්බ වෙන්න බෑ කියලා අවබෝධය ඇති වෙනවා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අර මේ අපි පැහැදිලි කරගත යුතු කාරණාව තමයි අපි අර පහුගිය දවස්වල සාකච්ඡා කරනකොට මට පැහැදිලි වෙච්ච කාරණාව තමයි අපි මේ අනිච්ච ස්වභාවය කියන එක පැහැදිලි වුණාට පස්සේ අපිට මේ නිත්‍යතාවය තමයි අපිට විද්‍යමාන වෙන්නේ. අපි අර ස්වාමීන් වහන්සේ නමක් උත්තර උදාහරණයක් පෙන්වුවා. ඇත්තට මේක මට හිතෙන හුඟක් ගැළපෙනවා කියන එක. ඒක අර මම හිතන්නේ මේ හැම කෙනෙක් මේක අහලා චුට්ටක් මතක් කරන්න. එතෙන්ද කියවෙන්නේ කැස් බෑවිට් ඇවිල්ලා ඒ වතුරේ ඉන්න මාළුවාට ඒ ගොඩබිම කියන එක පැහැදිලි කරලා දෙනකොට ගොඩබිම වර්ණනා කරනකොට කැස් බෑව ගොඩබිම වතුර දෙකේම ඉන්න නිසා ඔව් ගොඩබිම ගැන ඇවිල්ලා මේ මාළුවාට පැහැදිලි කරලා දෙනවා. ගොඩබිම කියන්නේ මෙන්න මෙහෙම බොහොම ලස්සනයි බොහොම සුන්දර පරිසරයක් තියෙනවා. ඉතින් ඒ මාළුවා ඒ වර්ණනාව එහෙම නැත්නම් ඔව් ගෙවල් කියලා කියන්නේ මෙහෙමයි ගස් කියලා කියන්නේ මෙන්න මේ වගේ බොහොම ලස්සන පරිසර තියෙනකොට ඒ මාළුවා හැම වෙලාවකම ගන්නෙ උගේ තියෙන දත්ත පරාසයත් එක්ක. ඒ කියන්නේ ඔව් ගන්නෙ ඇත්තටම ගස් කියලා කියන්නේ මේ කොරෝල් පර වගේ එහෙම නැත්නම් මේ දියසෙවිල් වගේ ගෙවල් කියන්නේ හරියට මේ කොරෝල් පර වුණ වගේ ඒ උපමාවත් එක්ක සංසන්දනය කරනකොට ඇතර මේ මාළුවාට හම්බ වෙන්නේ උගේ දත්ත ප්‍රමාණයෙන් තමයි. ඉතින් එතන මේ පැහැදිලි කරගන්න ඕන කාරණාව තමයි යම් දවසක මේ මාළුවාට ගොඩබිම කියන එක ඥානෙට හම්බ වුණොත් එහෙම නුවණින් දැක්කොත් එහෙම ඌට හම්බ වෙන්නේ ඇත්තටම එදාට තමයි ඌ වතුරේ ඉන්නවා කියන අවබෝධය හැරි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඌට නැත්තම් ඇත්තටම ඌගේ දත්ත වලට සාපේක්ෂව ඌ ගොඩබිම සහ මේ වතුර ඔක්කොම ඌට සාපේක්ෂව තමයි ගන්නෙ. ඕ නුවණින් යම් දවසක මෙන්න මේ ගොඩබිම කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරගත්ත අවස්ථාවක ඒක නුවණින් දැක්ක දවසට අන්න වතුර මොකද්ද කියලා පැහැදිලි වෙනවා. ඉතින් අන්නෙන් ඒ වගේ මම මෙතනින් අදහස් කරාවි ඇත්තටම පැහැදිලි කරන්න උත්සාහගත්තේ අපිටත් මේ ලෝකය කියන එක අපි මේ අනිච්චතාවය කියන එක මේ ලෝකයේ අනුපාදය කියන එක අපි පැහැදිලි කරගත්ත දවසක අපිට මේ ලෝකය කියන එක හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ කාලය කියන එක අපි මේ දේවල් තුලින් හැබැයි මේ කාලය හම්බ වුණාට අපි ඒ යථාර්ථය තුල පිහිටලා තමයි අපි ඒක ඇසුරු කරන්නේ. එහෙම නැත්නම් තව පැත්තකින් අපි ඥානানন্দ සයන් නැසේ හොඳ උපමාවක් පැහැදිලි කරනවා. අර මේ අර මැජික් කාර්යයගේ උපමාව. දැන් අපේ මැජික් බලබලා ඉන්නකොට අපි මැජික් එකේ හොරේ හරියටම 100%ක්ම අල්ලගත්තට පස්සේ හැබැයි මැජික් එකේ පෙනෙන එක නතර වෙන්නේ නැහැ. අපි ඒක පැහැදිලිවම දැනගත්තා. එතනින් පස්සේ දැන් මැජික් පෙන්වන්නේ පැය දෙකක් නම් පැය භාගයක් විතර අපි හෝල් එකක් ඇතුළට ගිහිල්ලා පැය දෙකකට ටිකට් අරගෙන ගියාට පස්සේ පැය භාගයක් විතර යනකොට මේ මේ මැජික් පෙන්වන කෙනා ඒ හරියට මේ පෙන්වන හොරේ අපි 100%ක්ම පැහැදිලි කරගත්තා. හැබැයි පැය භාගයක් ගියාට පස්සේ තව පැය එකහමාරක් අපිට මැජික් බලන්ට වෙන. එහෙම නැත්නම් මේ පෙනෙන ස්වභාවය එහෙමම තියෙනවා. හැබැයි අපිට ඒ තුල එක මැජික් වෙන්නේ නැහැ. ඒ තුල අපි යථාර්ථයේ පිහිටලා ඉන්නවා. ඉතින් ඒ තුල අපිට මේ කොලොස්සාකාරයේම මම මේක මේ ආයමත් අපේ සාමාන්‍ය ලෝකේට අපි මේ පැහැදිලි කරගත් අපිට මේ ලෝකේ හම්බ වෙනවා. දැන් අර මාළුවා ගොඩබිම නුවණින් දැක්කා වගේ උට වතුර තමයි නිරන්තරයෙන් හම්බ වෙන්නේ. හැබැයි එතකොට අර ගොඩබිම නුවණින් දැක්කා වගේ අපිටත් මේ ලෝකය කියන එක හම්බුණාට අපි ඒ තුළ මේ ලෝකය කියන එක හම්බුණාට මෙහෙම එකක් හම්බ වෙන්න බැරි එකක් හම්බ වෙනවා කියන එක අපි දැකලා පැහැදිලි වෙලා තියෙනවා. අවබෝධයේ තුල තමයි ඇත්තටම අපි ජීවත් වෙන්නේ. අර මැජික් එක දැක්කට මැජික් එකේ කොරේ 100%ක්ම අපි පැහැදිලි කරගත්තට පස්සේ එතනින් පස්සේ අපිට ඒක මැජික් වෙන්නේ නැහැ. හැබැයි මේ මැජික් පෙනෙන එක නතර වෙන්නේ නැහැ. අපි මැජික් වෙන්නේ ඇත්තටම දෙයක් දන්නේ නැති තාක් කල්නේ. මැජික් එක පිළිබඳව ඇත්ත නොදන්න තාක් කල් තමයි අපිට ඒක මැජික් වෙන්නේ. අන්න ඒ වගේ බුදුවරෙක් පහළ වෙනවා කියලා කියන්නේ ඇත්තට මායූපමංච විඥාණං කියලා කියන්නේ මේ විඥාණය කියන එක හරියට දැක්නාට ඒක මායාවක් කියන එක පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මායාව තුලින් විඥාණය පැහැදිලි කරගන්න එකක් නෙවෙයිනේ පෙන්වන්නේ. විඥානේ කියන එක හරියට පැහැදිලි වෙච්ච කෙනාට අන්න මේක මායාවක් වගේ කියලා පැහැදිලි කරගන්න පුළුවන් කියලා පේනවා. ඉතින් අන්න ඒ වගේ අපිටත් මේ මායාකාරී ලෝකය අපිට මේ දහම දකින්න කලින් යථාර්ථවත් ලෝකයක් විදිහට තමයි අපිට හැම වෙලාවෙම පේනෙන්නේ. හැබැයි මේ ඇත්ත පැහැදිලි කරගත්තට පස්සේ අපිට ලෝකයේ මේ විදිහටම හම්බ වෙනවා. ඒ හම්බ වුණාට අපි දකිනවා මෙහෙම ලෝකයක් කවදාකවත් අපිට හම්බ වෙන්න බැරි එකක් අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ අර විද්‍යමාන වෙනවා කියලා. ඉතින් ඒ නිසා අන්න අපිට එතෙන්දී අර කියන අපි මේ ලෝකේ ඇත්තද නැත්තද ඔය කියන අපි ඒ අපිට ඇති වෙන ওই කාලය පිළිබඳව හොයවයි සමස්ත ප්‍රශ්න මට හිතෙන්නේ ටිකෙන් ටික ලිහෙන්න පටන් ගන්නවා. ඒක අපිට නිර්දාකරණය වෙද්දී අර තව අපේ සයිනාතරම පොඳ උපමාවක් කියනවා. දැන් බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරලා තියෙනවා. අර ගිනි වලල්ල කැරකවනකොට, කියන්නේ ගිනි පෙනෙල්ලක් කරකවනකොට ගිනි වලල්ලක් අපිට විද්ධිමාන වෙනවා. එතෙන්දි කෙනෙක් ගිනි වලල්ල ඇත්තද කියලාවත් නැතද කියලාවත් ඒ අහන ප්‍රශ්න දෙකම පෙර මහත්යයි ඉස්සෙල්ලා මතක් කරා වගේ ඒක අදාළ නෝ. එහෙම නැත්නම් ඒක අපිට අර විද්ධිමාන වෙන එකක්. එහෙම නැතු ඒ ගිනි වලල්ලක් කියන එකක් තියෙන එකක් නෙමෙයි. හැබැයි ගිනිවලල්ලක් නැත්තේ කියලා හෙව්වොත් එහෙම ඒත් ගිනිවලල්ල කියන එකක් අපිට විද්ධිමාන වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකය කියන එක අපිට අවිද්‍යාසහගත මනසටම මේ ලෝකේ හම්බ වෙනවා මිසක අවිද්‍යාව කියන එක දුරු වෙච්ච මනසට, එහෙම නැත්නම් විද්‍යාව පහළ වෙච්ච මනසට මේ ලෝකේ බොරුවක් බව පැහැදිලි වෙනවා. ඇත්තටම මේ අර අනිච්ච බව දැක්ක කෙනාට මේ ලෝකයේ නිච්චතාවය හම්බ වෙනවා. අර අපි කලින් ගත්ත උපමාවට අනුව අර මාළුවාට නුවණින් ඌ ගොඩබිම දැක්ක දවසට ඌට හම්බ වෙන්නේ මේ වතුරමයි. ඌ එතකොට තමයි වතුරේ ඉන්නවා කියලා හරි දැනගන්නේ. ඉතින් අන්න ඒ වගේ අපිත් මේ අනිච්ච කියන ස්වභාවය නුවණින් දැක්ක දවසට, එහෙම නැත්නම් අපේ මේ චතුරාර්ය සත්‍ය දුක හරි දුකේ සමුදය නිරෝධය මේක ඇත්තරම පෙරපසු නොවි මේ අතර දකින්නවා කියලා අර ගවම්පති සූත්‍රයේ මත පැහැදිලි කරනවා. ඒ වගේ මේ ලෝකේ ශාසනය සඳහන් කරන දුක පැහැදිලි වෙච්ච කෙනාට හම්බ වෙන්නේ ඊට පස්සේ දුකමයි. එහෙම නැත්නම් මේ නිච්චතාවයම තමයි හම්බ වෙන්නේ පවතින ලෝකයක. එහෙම නැත්නම් අපිට මේ නිච්ච බව කියන එකවත් ඇත්තරම හම්බ වෙලා නැති තරම් අපි හැම වෙලාවකම අර ඇති නැති බව ගැන තමයි කතා කරන්නේ. දෙයක් ඇති වුණාට පස්සේ ඒක නැතිවීම, අපි කියන්නේ කෙනෙක් ඉපදුනා ඒක නා ජීවත් වෙනවා මැරිලා ගියා. ඒ වගේ හැම එකකම අපිට අර ඒකකින් යම්කිසි විපරිණාම ස්වභාවයක් තමයි අපි ලෝකේ විපරිණාමයක් තමයි කතා කරන්නේ ඇති බවක නැතිවීම. ඒ මහත්ය මුලින් මතක් කරා වගේම ඉතින් අර ශාසනයේ සඳහන් කරන මේ අනුපාදේ කියන එක දැක්ක කෙනාට නිරෝධේ කියන එක පැහැදිලි වෙච්ච කෙනාට අන්න පෙරපසු නොවි එයාට හම්බ වෙන්නෙම මේ ලෝකේ නිත්‍ය ස්වභාවයම තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ අපිට නිත්‍යභාවය තුළ අපිට මේ කාලය, එහෙම නැත්නම් මේ කොළොස් ආකාරයේම අපිට පැනවීම තුළ හම්බවීම තුළ අපි යථාර්ථය තමයි දකින්න උත්සාහ ගන්න කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. දැන් ඊට වැඩි අපි තව කතා කරන්නට අපි කුකලී මහත්තයාට මේ පිළිබඳව තව අදහසක් පැහැදිලි කරගන්න අවස්ථාව දෙමු. තිරුවන් සරණයි.
එම සම්මාද සාදු අවශ්‍යයි ප්‍රොසිකෝගලගේ මම හිතනවා මම ගෞරවනීය සම්මාද සම්බන්ධ කරගෙන ඉන්න නිසා ඉතින් ඊට අපිට අත බොහෝ ආලෝකයක් ලැබෙනවා සාකච්ඡාවට කියලා ඔබතුමාට මම නැවත යමු. වෙනනම් අපිට තව පැහැදිලි කර දෙන්න මේ මම ටික උත්සාහ කරගෙන එහෙත් මට ගෙනියනවා නම් සමා වේලා ඔබතුමා යන්නෝනේ මාවත මේ යන්න මේ දැන් වස්තුනානත් ඥානය ගැන ඉගෙන ගන්නකොට තමයි අපි දකින්නේ මේ අධ්‍යාත්ම ධර්මයන් පිළිබඳව දැන් අපි ඉගෙන ගත්ත ආකාරයට දේවල් අපි ඉගෙන ගන්න කියලා. දැන් ඒ වගේම ගෝචරනානත් ඥානයේදී තමයි බාහිර ධර්මයන් පිළිබඳව ඉගෙන ගන්නෙ. ඉතින් ඒ පිළිබඳවත් පොඩ්ඩක් අපිට මේ යමක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද? එතකොට අපිට හැමදාමත් වගේ විතරම් පැහැදිලි නොවෙච්ච කාරණාවක් හැටියට තියෙන්නේ මේ අජ්ජත් බහිද්ද ධර්ම කියනකොට කොහොමද ඒ දැකින්නේ කියන එක. ඉතින් පුළුවන් නම් අපිට මේ පිළිබඳව පිළියයක් ලබා දෙන්න දැන් සුදුසු නොවෙනවා නම් පසුව තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි. තමයි දැන් වස්තුනානත්ව ගෝචරනානත්ව කියනකොට නෑ වස්තු කියන්නේ අපේ රජ්‍යත්ත ආයතන කරන්නේ නැහැ කමන ආශ්‍රය දිව කය මන කියන්නේ ගෝචර කියනකොට ඒකට අරමුණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්ක ධම් ගෝචර ඒ දෙකේ හොඳට බැලුවොත් මේ නේ දෙකම තම හේතුප්‍රත්‍ය තමයි තියෙන්නේ කියපු කරුණ විදින සංඥා කිය අපි කතා කරපු කරුණ ටිකේ නම තියෙනවා ඒ දෙකේ. ඒකට අජ්ජප්පායතන ඔබතුමා ඇහැ ගැන ආපුතරෙන් ඇහැට යෙදෙන කටුණු ටිකම තමයි ඇහෙන් දැනගන්න රූපයටත් යෙදෙන්නේ. ඒ ඇතුළේ ආහාර කටුණු සංඛා විස්තර යෙදෙන්නේ. කොහොමද මේ දැනගෙන අපිට ලින්න තේරුම් ගන්න මොකිනේ නැම එක අවිද්‍යාව මොකද අපි අවිද්‍යාවේ ඉන්න නිසා ඉතින් තේරුම් ගන්න අපහසුයි. ඔකේ සාමාන්‍යයෙන් කිව්වොත් දැන් මාළුවගේ සමාවේ මාළුවා දන්නේ නැහැ මේ වතුරේ ඉන්නවා කියන්නේ. දෙලොවට වතුර තේින්නේ නැහැ. වතුරේ අත්ද කියන එක හදිසියේ කරා අවිද්‍යාව දී කියලා හිතන්න පුළුවන්. එතකොටයි මේ වතුරෙන් ගන්න හිතන නිසයි උතර ගොඩ බිම තියෙන හේවත් මෙන්න මේ මම මේ වතුරේ දැනගෙන තියෙන හේවා වගේ මේ කොරමල් පාසි වගේ මේ වේදී කියන දේවල් වගේ ඒවා එයාට හිතන මත්තම් ඒ අන්න එතන තමයි මම අර ඉස්සෙල්ලා අර පාළිය වෙන ටිකක් ඒ සද්දා රුචි අංශ ආකාර පරිච්ඡේද දෙක නිසා නැත්නම් ඒ කියන්නේ අපි අපිට සාපේක්ෂව හිතන විදිහට හැබැයි අපි මේ ලෝකෝත්තර දර්ශනය ගැන තමයි හිතන්නේ. ඒ වුණාට ඒ දැනගන්න ටික ඉක්මවා යන්නම වෙනවා ප්‍රඥාණය කියන මට්ටමින්. ඒ කියන්නේ මේ වගේ දෙයක් කියලා ඇත්තටම දැනගන්න නම් අර ඉන්න ඒ හිතන මට්ටම් ටිකෙන් නිදිලම බලන්න. තමයි. ඒ නිසා තමයි මම කියේ අවිද්‍යාව කියන එක වටා ගන්න අමාරුම තැන. හැබැයි අපි මුලින් ශ්‍රද්ධාවෙන් තමයි බුදුරජාණන් වහන්සේගෙන ශ්‍රද්ධාවෙන් ගන්න වෙනවා. මහන්සේ දේශනා කරන තේමාව මේවා අවිද්‍යාව. ඒත් අවිද්‍යාව මත කියන එක ගැන යම් කිසි ගලා ගන්නක් ගන්න තමයි මම අර වතුරේ ඉන්න බල්ලගේ උපමාව දෙන්නේ. يعني බල්ලා වතුරේ බල්ලේ සීමාසය යන අවිද්‍යාවට ආරම්භ. ඒත් අපි මේ ජීවිතයක් තියනවා කියන එක අන්න ඒ වගේ දෙයක් නේද? චත්ත ඇහැ කියන එක ගත්තොත් අපිට ඇහැ දිවිතියක බුදුරජාණන් වහන්සේ කියනවා තියෙනවා කවිදයක්. කර්මක තියෙනවා ආහාරක වේවි. ඒ අවිද්‍යාවත්යෙන් කියපු ගමන් අපි තේරුම් ගන්නවා මේ ඇහැ කියන එකත් අර වතුර හැදුණු බලලිස් වගේ සිද්ධිය. මේ එක දිලාම නැති විද්‍යාවක් තමයි අපිට මේ දෙයක් වෙලා අහුවෙලා තියෙන්නේ. ඔතේ ඒක දැන් මා හිතා දැන් ඒක අපේ අපේ අත්දැකීම් පිටි කොහොමද? ඒක කරන්න කියලා ඉතින් මම කියන්න. දලාදසක් දෙන්නම් හිතන්න විදිහක්. දැන් අපි ඇහැ කියලා මොකක් කාරී ස්වභාවයක් ලක්තෝ අපිට ඇහැ නැන්න මේ වගේ කියලා නිකන් සිහි වෙනවා. දැන් මං කොලයක් දීලා කිව්වොත් ආවාගේ කන මොන වගේද කියලා අඳින්න කියලා අඳින්න පුළුවන්. කොහොමද ඒක තමයි ආවේ. ඒක මේ වෙලාවේ මට තේන මගේ කනද. තමන්ගේ කන දැලිවොත් අපි ඉතිර සබහයෙන් ගත්තත් මේක මේ මොහොතේ හැට තේින්නේ නැහැ. එහෙනම් ඕක අපි මේක මේ කොහෙන් හරි දාගත්තියක්. ඒ කියන්නේ මේ දැන් තේින්නේ හිතට තේින ස්වභාවයක්. හිතටත් නිකන් තේින්න බෑ. ඒක කොහෙන් හරි අපි දරාගෙන ඉඳලා තියෙනවා. එතන ඔලිට කලින් මේ වගේ ස්වභාවයක් කියන එක තියාගෙන තමයි අපි ආකන නැහැ කියලා බලන්න. දැන් මේකම තමයි ඒ ඔත්තේ මට ඒක ගෝචර රූපය ගැන බලනකොට අපිට හිතුණට එළියේ තියෙන දේක් බලනවා කියලා ඇහැට සාපේක්ෂව බාහිර දෙයක් දිහා බලන්නේ කියලා හිතනක ඇත්තටම වෙලා තියෙන්නේ බහිස්ස ස්වභාවයක් නෙමෙයි ඇති මේ දරාගත් ස්වභාවයක් දිහාමයි මේ බලන්නේ. මේක අපිට තේරෙන්නේ. ඔව්.
අපි දැන් මේ කලින් ඉගෙන ගත්ත විදිහට චක්කුව කියන දේ අද්දත් අධ්‍යාත්මික චක්කුව නැත්නම් සෝතේ ගත්තම ඔබතුමා කණා දින කතා කිව්වම අත්තම මේ සෝතේ අඳින්න බෑ නේද? ඊයේ දැන් අපිට මේ කන්න කියන්නේ වැස්නම් පොට්ටබ්බේනේ. මේ ඒක ඇන්දට මේ අපි කියනවා මේ ඉගෙන ගන්නවා චක්කුව නැත්නම් සෝතේ කොහොමද අඳින්නේ?
අනේ එකන යටි භෞතික මේ මාස්කලින් හැදිච්ච කණක් වලට මේ අහන කණ අල්ලන්න බැහැනේ. මේ තඳින්න බැහැනේ. ඔනක වාගෙන යනකොට පේනවා මේ කනිදස්සනයි කිව්වේ ඇයි මේ දකින්න බැරි දෙයක් නේ අපි දැක්කා කියලා හිතාගෙන දැනගත්තා කියලා හිතාගෙන ඉතින් මේ ඇහැ කන නාසය අධ්‍යක්ෂායතන හය ඒකට අහුගෙන බහිස්සේවා කොහොමද තියෙන්නේ කියලා ඉත හිතාගන්න ලේසි අපිට ටිකක් අතෝස්කේන්නේ අධ්‍යක්ෂකට ඒ දැන් එහෙම වුණාට අපි දැන් ඇහැ කියලා හිතෙන්න කොතම යම් කිසි ස්වභාවයක් අපි දැනගන්නවා. ඒ කියන්නේ ඒක සමහර විට තමන් ඉන්න දැන් ඔක ප්‍රසාද රූප කියලා මස්කම් කියනගෙන නම් මේ මස්කම් නේ මොකක් හරි විදිහකට මතක් වෙනවා. එන්න මේ මේ සිහි වෙන මේක මෙහෙමයි කියලා හිතන ගතියක් තියෙනවා. අන්න ඒ ගතිය අවිද්‍යාපත්‍යෙන් කියන එක දැක්කේ නැත්නම් අපිට ඒ දෙය මොනවාගේද කියලා කතා කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම කරේ ප්‍රමාණක දාලා ඒ ගන්න බල්ලා දන්නේ නැහනේ මේ අවිද්‍යාවෙන් හැදෙන බල්ලෙක් කියලා. දැන් උච්චාර බල්ලාගෙන ඒ කියන්නේ හිතේ ඉන්න බල්ලාගෙන යම් කිසි අදහසක් තියෙනවා. හරි. අපේ මත්තමට තමයි දැන් අපි කියන්න පුළුවන් ඔය ඉතිරිලාවක් නිකේ දැන් මේ අසුපාස අනේකන් තමයි මේ Nirodhe ඥානෙ කියන එක ආවොත් විතරයි අපිට ඇත්තටම අසන වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් සකස් කිරීම. අවිද්‍යාව සත්‍යයෙන් සකස් වෙන දෙයක් නේ කියන එක. ඒ වගේ මේ දැන් හැකනාසේ කියන ඒවා Nirodha ධර්මයක් කියලා තේරුම් ගත්ත තැන තමයි මුලාවෙන් ඉන්න කෙනා ඇහැ කියන්නේ මොනවද කියන එක ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම අවිද්‍යාපත්‍යෙන් කියන එක නොදන්න කෙනා කතා කරන්නේ ආයි අවිද්‍යාවෙන්ද මෙයා හදාගත්තු සංකල්ප ටිකක් උද ඒ නිසා තමයි මෙතන අර Nirodhe ඥානය හරි වැදගත් කියන්නේ. දැනට අපිට අදහසක් විදියට ගත්තොත් ප්‍රතිලාභ නැති දෙයක් උපද්දගෙනයි අපි කතා කරන්නේ. ඒ උපද්දගත් මධ්‍යස්ථ බහිද්ද කියනකොට තේරුම් ගන්න උපද්ද ඉගත්ත. ඒක ස්වභාවික දිලා නේ. ඒ වුණාට දැන් අපි ඉන්න මට්ටමේ ওই ටික අපිට ඉතිදිලා. අන්නේ ඉතිදුන ස්වභාවය කතා කළොත් ඒක විස්තර කරන්න ගියොත් ඇයි මේවා ඉතිදුනේ? කොහක්වත් කියන්නේ. ඉදේ හටගත් එක්ක අපිට කියන්න වෙනවා ඕක ඉදේ හටගත්. එහෙම නැත්නම් අපිට කියන්න වෙනවා ඕක මම හැදුවා. ඒ දෙකම නිවේ නම් අපිට කියන්න වෙන්නේ මොකද්ද? සත්‍යයෙන් උපන්න. ඒක සත්‍යයෙන් උපන්නා කියනකොට ඔන්න ඉස්සෙල්ලා සත්‍ය ඉඳන් හොටි කියන එකට එන්නේ. එතන ප්‍රත්‍ය වෙන්න පුළුවන් ටික බුදුහාමුදුරෝ පෙන්නනවා. ආහාර සත්ම සංහා අවිද්‍යා විද්වස්සල. හැබැයි මේව ඔක්කොම පෙන්නන්නේ දැන් අපිට වෙන්නේ ප්‍රත්‍ය ගැන කතා කරනකොට මම කියන දෙයක් ගැනනේ කතා කරන්නේ කියන අන්නතේ. ගිහින් හිතුවත් අර මාළුවා හිතන විදිහට තමයි හිතන්නේ. මේ දැඩි තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව මත හටගත්තු ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ කියන එක ඔළුවේ තියාගෙන කතා කරන්නේ. එතකොට වෙන්නේ මේ අත්‍යත්ත ඇහැගෙන කතා කරනකොට ඇහැ කියනා කියලා විශ්වාස කරන කෙනාට ඔතේ ඉගේ පහල වුණා නේ මේ ප්‍රත්‍ය අනුමයි කොට හටේ. අනේ මේ ප්‍රත්‍ය ටික හරියටම තේින්නේ මේක ඇත්ත කියන්නේ සබුත ස්වභාවය දැක්ක මනස. සබුත ස්වභාවය කියන්නේ අනුස්වාදක. හරි ගන්නේ එතන ඉඳන් තමයි මේක බලන්නේ. නැති සාමාන්‍යයෙන් අපේරාමුව තමයි මේ සමී කියන දේ හැදුනේ කොහමද කියලා ඒ දෙයින් පටන් ගන්න ප්‍රමුදේ හොයාගන්නවා. මේක අනිත් පැත්තට දැන් මෙතන විශේෂයෙන්ම නේද තේරුම් ගන්න අපහසුම දැනක් තමයි මේ ආහාර නිසා ඇහැ හටගත්තන කියන කොටම බලන්න ආහාර ජාති හතරක් පස්සේ අහලා තියෙනවානේ. හබලින් ආහාර පස්සාහාර මනසේ සංචේතන විඥාන වගේ දැන් එකම තේ ඉන්න පබලින්ක ආහාරයේ හින්දා ඇහැ හටගත්තනම් කියනකොටම දැන් කොහමද ඔක විස්තර කරන්නේ? දැන් පබලින්ක ආහාර කියනකොටම අපිට පිටට ඉන්නේ කනබුන ආහාර නිදාන කියන ආහාර. දැන් කන්වත් හිතන්න පුළුවන්ද ඔය පිළිගන්නේ කියන ආහාර නිදාන ඇහැ හටගන්නේ කොහොමද කියන එකක් ගැන නිකන්වත් විසඳ ගන්න පුළුවන්. බලන්න කෙනෙක් උත්තරයක් දෙන්න පුළුවන් කිවි. අපි කියලා තියෙනවා. ඇහැ ආහාර ප්‍රත්‍ය කියලා නේද? ඒක නිකන් හිතා ගන්නවත් පුළුවන්. කපින්ක ආහාර කියන එක අපි සාමාන්‍ය දන්න මට්ටමින් ගත්තොත්
ඔබතුමාගේ ප්‍රශ්නයක් විදිහට මම කරන්නේ ප්‍රශ්නේ.
ඔව් ඔබතුමාට හරි ඒ අනිත් අයට හරි පුළුවන් නම් උත්තරයක් දෙන්න. මොකද ඒවයින් තමයි මේ විවසන්න මම කියන්නේ විවසන්න පුළුවන් කරන්නයි සාකච්ඡාව
තියෙන්නේ. මම මේ සාකච්ඡා මණ්ඩපයට යමු කරන්න මේ මම ගෞරවයෙන් අපේ චිත්‍රරාජ පක්ෂ මහත්මියට නිහඬ චිත්‍රරාජ මහත්මිය කොහොමද මේ කබලින් කාල ආහාර නිසා චක්කෝ උපද්දුවා කිව්වොත් මම අපි කොහොමද ඒක තේරුම් ගන්නේ?
තිරන් සර්ණයි ගෞරවනීය ස්වාමීනාංශ තිරන් සර්ණයි කොබ්ගලගේ මහත්මයා ඇත්තටම සාවධානව අහගෙන හිටිය තවදුරටත් එහෙම අහගෙන ඉන්න කැමති තිරුවන් සරණයි.
දෙවියන් අනිකුත් කෙනෙකුට මම අනික ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන්ද මේ මම දන්න කිද්දනාගෙන් පටන් ගන්න ඔබතුමීට පුළුවන්ද එකතු වෙන්න මේ කියන්න අපිට කොහොමද කබලින් කාලා ආහාර නිසා ඇස ඇස් වුණා කියලා කියන්නේ?
ඇත්තටම තෙරුවන් සරණයි. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන මහාචාර්යතුමාගෙන අවසරයි. මම හිතන් ඉන්න විදිහට මම හිතන්නේ ඔබතුමන්ලාට මේ විදිහට. එතකොට මේ ඒ කියන්නේ කබලින්කාර ආහාරයෙන් කියලා කිව්වහම ඒ ආහාර කියලා කියන්නේ අර භව ප්‍රවැත්ම පෝෂණය කරනවා වගේ අදහසක් එන්නේ. එතකොට මේ ඉපදුණු සත්වයින්ට අනුග්‍රහය පිණිස උපදිමින් ඉපදුණු සත්වයින්ට ජීවත් වෙන්නත් ඒ උපදිමින් ඉන්න සත්තුන්ට අනුග්‍රහය පිණිස තියෙන ආහාරයක් විදිහට තමයි කබලින්කාර ආහාර තේරුම් ගන්න තියෙන්නේ. එතකොට කබලින්කාර ආහාරය නිසා මම ගන්න විදිහට දැන් චක්කුව කියලා කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ආහාරයේ සුද්දාෂ්ඨකයෙන් හැදිච්ච දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට ඒ ඇහැ ඇති වෙන්න අර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයන්ගෙන් ඇහැ ඇති වෙනවා. ඒ විදිහට ඇති වෙලා ඊළඟට ආහාර වශයෙන් බැලුවහම අර මේ ඒ ඇහින් ගන්න දේවල් අසුබ දේවල් සුබ විදිහට අරගෙන ඒ කාමච්ඡන්ද ආදී ඇති වෙලා ඊළඟට අවිද්‍යා කාය ග්‍රන්ථ වගේ ඇති වෙලා ඊළඟට ඒකෙන් තමා රූපයේ බැසගෙන සිටීමක් වෙන තැනට වෙනකන් යනවා. මේ ඇහෙන් ගන්න අරමුණු නිසා ඇති වෙන කාමච්ඡන්දී
සමහරවිට බාධා කරාට දැන් මෙතන ප්‍රශ්නේ ඇහැ ආහාර ප්‍රත්‍යයෙන් කියන එක විතරයි.
ඒක සමහරවිට එතකොට ඇහැ කියන එක අපි මේ ගත්ත ඇහැ කියන එක චක්කු ප්‍රසාදයේ වශයෙන් ගත්තතින් එතකොට ඇහැ කියන එකේ මං අර්ථ දැක්වීම හලා තියෙනවා. පූර්ව භවයේ කරන ලද රූප දැකීමේ ආශාව නිසා ඇති වුණු කර්මෙන් හටගත්තු මහා භූතයන්ගේ ප්‍රසාද රූපය කියලා. එතකොට ඒ ඇහැ ඇති වෙනකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයන්ගෙන් තමයි රූපය කියන එක ඇති වෙන්නේ. ඇහැ කිව්වම රූපේම කොටසක් නේ. එතකොට ඒ විදිහට තමයි මම දැනගෙන ඉන්නේ ස්වාමීන් වහන්ස. ඒක තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සාකච්ඡා මණ්ඩපේ වෙනත් අයට එකතු වෙන්න පුළුවන්. මේ අනිකුත් අයට මම නම් වලින් කියන්නේ.
ඔබෙන් ඒ පිළිතුර ටිකක් ගහමට ගලපලා හිතන්න. එතකොට ඒ විස්තර කරපු විදිහ ලෝකෙට අයිතිද ලෝකෝත්තර දර්ශනයේ සපිත ඒක පක්ෂය වලින් එතකොට ආහාර පක්ෂය දස්වා දැන් ආහාර පක්ෂය කියන එක ඒකෙත් නම් ආහාර අතරින් එකක් දස්ති කබලින් ආහාර කබලින් ආහාර පක්ෂයෙන් ඇහැ කියනකොට කොහොමද විස්තර කරන්නේ ගහමක දෙලෙන විදිහ. එතන දැන් මේ විතරම උත්තරයක් බලාපොරොත්තු ඉන්නේ මේ අහන්නේ මොකද අපි නොදන්න බව මතු කරගත්තොත් හොයන්න ධම්මා දේවල් කිව්වොත් ඒකෙන් නැහැට හොයන්නේ නැහැ අපේ මාර්ගය. තමයි එහෙම ප්‍රශ්න කරනකොට මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවද මම කියන්නේ. අබලින් කාහර කියලා යම් කිසි දෙයක් අහලා තියෙනවා ඒ විද්‍යාත්මකව මේක සමහරවිට දෙයක් නේ. ඒගොල්ලේ දැන් නැහැ කියන්නේ සතරමහාද කියන ස්ත්‍රියක් කියනකොට රාද රූපයක් තමයි. එහෙම කිව්වත් දැන් මට පේනවා දැන් ඉරාණේ ආහාර ටිකක් කියනවා ප්‍රසාද රූපය. ඒ පැත්තේ තියෙන හැබැයි මට ওই දෙකේ සම්බන්ධයක් නම් තේරෙන්නේ නැහැ. මේ ආහාර පත්‍යෙන්ද ඇහැ කියන්නේ මට නිකන් සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා බලුවත් දැන් ඒකට උත්තරය දෙන්න ඇයි මේ විද්‍යාත්මක ලියුවේ නම් ඇහැ ආහාර ප්‍රශ්න. අන්දනේ දරුවත් මහත්තයාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවද කියලා ප්‍රශ්න මතු කළොත් තමයි මේ ගහම මතුවේ.
එහෙමයි ඔය බොහොම ප්‍රශ්නයක් නෝ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලින්ම ස්වාමීන් වහන්සේ වංශයේ පිළිබඳව කල්පනා කරලා තියෙනවද?
තෙරුවන් සරණයි. ඇත්තටම මාත්‍යක අර විග්‍රහය මේ මෑතක තමයි හුඟක් පැහැදිලි කරගන්න මේ උත්සාහ ගත්තේ. ඒක අර තියෙන කින් නිදානං කින් සමුදයං කින් පබවං කියන එකේ අර පැහැදිලි කර තියෙන තණ්හා නිදානං තණ්හා සමුදයං කියන විග්‍රහයත් එක්ක අපි අර හුඟක් දුරට මේ අපි අර මාත්‍යය කියවගේ දැන් මේ ඇහැ ගැන තමයි අතරම කතා කරන් තියෙන්නේ. නමුත් ඒ ඇහැ කියන එක එහෙම නැත්නම් මේ පෙනීම කියන ස්වභාවය ගැන අපි කතා කරනකොට එතන මූල කාරණාව වෙන්නේ ඇත්තටම සංඛාව කියන එක. ඒතර සංහාව කියලා කියන්නේ ඇත්තටම අර අපි ගන්න මේ ඕලාරික මට්ටම නෙවෙයි. සංහාව කියලා කියන්නේ අනිත් පැත්තෙන් ගන්නකොට අවිද්‍යාව. ඒතර මේ මුලට එන්නේ ඇත්තටම අවිද්‍යාව කියන කාරණාව තමයි මේ ඇහැ හට ගැනීමේ ආහාර පැත්තෙන් ගත්තත් සංහාව කියලා කියන්නේම ඒක නිදානේ සමුදේ පැත්ත ගත්තත් මුලට එන්නේම අවිද්‍යාව කියන එකම තමයි. ඒ නිසා ඒකේ දීලා තියෙන ඒ කබලින් ආහාර තියෙන උපමාවෙන් මට පැහැදිලි වෙලා තියෙන පුත්තමංස උපමාව පුත්තමංස සූත්‍රයේ සඳහන් වෙන්නේ කබලික ආහාරයට දීලා තියෙන ඇත්තර මේ අම්මයි තාත්තයි ඒ දෙන්නගේ පැවැත්ම උදෙසා ඒ පුතා තමන්ට මේ ඒ ඉදිරි පැවැත්ම සඳහා ආහාරයට ගන්න එක. ඉතින් එතනින් කියවෙන්නම ඒ පැවැත්ම කියන එකම තමයි. ඉතින් ඒ නිසා ඇහැ කියන තැනට විතරක් අපි මේ කොටු වුණොත් එහෙම එතනොත් හුඟක් දුරට විද්‍යමාන මේ ඇහැ කියන එකත් අපිට හම්බ වෙන්නේ අර තණ්හාව කියන මූල කාරණාව. තාපැත්තෙන් ගත්තොත් තණ්හාව මූල කාරණාව අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන තැනටම තමයි හම්බ වෙන්නේ කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. පෙරවන් සරණයි. කොබලී මහත්තයා කොහොමද දන්නේ මේ විග්‍රහය මට හිතෙන්නේ ඒකද ඇත්තටම අපි අර ගන්න අපි කලින් අර හිතාගෙන හිටපු එහෙම මේ කනබන ආහාරයක් ගැනවත් අපි මේ ගන්න ඕලාරික ආහාරයක් ගැන නෙවෙයි. නමුත් එතන අර දීලා තියෙන උදාහරණයේ තුලින් උනත් පෙන්වන්නේ අපිට අර පුත්තමංස උපමාවෙන් තියෙන්නේ මේ අවශ්‍යතාවයේ මතම ආහාර ගන්නවා කියන අදහසක්නේ. ඒ පුත්තමංස උපමාවෙන් තියෙන්නේ නමුත් ඒකේ ඇත්තරම ගත්තොත් අර පැවැත්ම කියන එකම තමයි ඒකෙමුත් විග්‍රහ වෙන්නේ. ඒක පැත්තින් ගත්තොත් අර තණ්හාව කියන එකමයි. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. මම සත්‍යතාවයේ මහත්මයා ගත්තා ඒ ආහාර සිත්සේ සත්‍යාගේ ප්‍රත්‍යක්ෂ නිසක් නුපන් සත්‍යාස අනුග්‍රහින් නිසක් තමයි මේ ආහාරය. ඊළඟට අපි සම්මාන්ති නැති කරපු කරුණක් ඒ සූක්ෂම කියනවා ආහාරයේ කුමක් නිදාන කොට සිං සම්බව නිදාන. එතකොට සංහා සමුදය සංහා නිදාන ආහාර කියන මේ කබලින් කාහාර කියන එක සංහා ප්‍රත්‍ය මම අතන හොඳට විමසන්න ඕනේ. සංහාව ඇති තාක් කල් තමයි අපෙන් ආහාර ගැන කතා කරන්න කියලා. එහෙනම් මේ කියන්නේ අපි ඔය කියන සාමාන්‍යයෙන් හිතන ලෝකිත විදිහට කරන කන බොන ආහාර දෙකින් තියෙන වාස්තික ඵලසුරු ටිකද මේ කියන්නේ. ඒක කොහොමද සංහාවෙන් ගෙන ආවේ? මොකද ඒක බර්ස් එකම අපෙන් ආහාරය සංහාපත්ති. සංහාවෙන්. එතකොට එතන බලන්න අර අමා ඉස්සෙල්ලා කියපු න්‍යායත ප්‍රතිච්ඡ සම්පන්න න්‍යායතම ගන්න මාස්නිස්සති ධම්මවති කියන එකට ගැලපෙනවා. සංහාව තියෙන කන්ද ආහාර තියෙනවා. අනිත් එක තමයි මෙතන හිතන්න ඕන එක ආහාර කියන එකේ අර්ථය තමයි අපි ඔය කියන අනබන ගති එන්නේ යමක් ගෙන එන අර්ථයෙන් තමයි ආහාර කියලා කියන්නේ. ඒ යමක් ගෙන එන අර්ථය සංහතේ කාලිකා කිස්තර කරලා ඒ ආහාර කියන
එහෙම
මොකක්ද සංහතේ
ආහාරති එහෙමයි ආහාරති කියලා කියන්නේ අතර මේ ඒ ගෙන යන අර්ථයෙන්ම තමයි ඒ පාලියෙන් උනත් තියෙන්නේ ආහාරං කියන්නේ ගෙන එන අදහස තමයි තියෙන්නේ මහත්ය ආහාරති කියන්නේ ගෙන එනවා කියන එක තේරුම් ගන්න
අපිට දැන් අහම හොයන්න වෙන්නේ මේකයි ඉතින්ලා අපි සිතපු එකේ ප්‍රශ්නයක් තියෙනවා මේ ග්‍රහමට ගලපන්නේ නිසා. ඒක නම් මේ ප්‍රශ්නේ මතකයි. නේද? මෙලොව සමාජය අපි පටන් ගත්තු තැන ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ කියලා කියනවා. දැන් ඒක ඇයි ඇයි එහෙම කිව්වේ කියන්නේ මොනින් වෙනසක් නැහැ. අපි ඔක අන්දවාරගෙන හරියන්නේ නැහැ. හරි මේ නම් මේ පිටිගානේ ආහාර තියෙනකොට මේ නැහැ කියනවා. කිව්වොත් ඒක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අත්තිම නැහැ. නැකින් ගති ගන්නවා කියන කටු සමස්තන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. මම ඒ කියන කතාව සංකර ලෝකිතයි කතාවක් නිසා මේ ලෝකෝත්තර දර්ශනය වෙන්නේ. ඒ අන්න එතන දැන් අන්න දහමක් එක්ක ගලපනකොට මේ ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙමනම් මේකේ හොයන්න තැනක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මම කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන උපද්දව ගන්න කියලා. දහමට ගලපදව ප්‍රශ්න. අපි හිතන විදිහට ගලපුණා කියලා හරියන්නේ නැහැ. මම අපිට නොතේක දෙයක් දෙකද කියලා තියෙනවා. මේ විදිහට දෙන්නන්නේ අපි දන්න දේ නෙවෙයි අපි නොදන්න දේක්. නෝ ඒක තේන්නේ නැහැ විනපන්න ඕන ඔය ඒ කියපු හේතු සත්‍ය හතරම නැහැ අයි ආහාර සත්‍යයි ඒ කර්ම සත්‍යයි මේ සංහාර සත්‍යයි යරිද්දක් ඒක නම් මම හිතන්නේ දැන් අපිට හොඳට අපි වැරදි කියලා පේන කෙනක් තමයි ඔය ආහාර සත්‍යයෙන් කියනකොට එහෙනම් මේ අපි හිතන විදිහේ ලොකු වැරද්දක් තියෙනවා දහමේ වැරද්ද නෙවෙයි අපිට කියනවා ඔය කියපු වචන ඒ පාළි වචන ටිකේ කිසිම වැරද්දක් නැහැ ඒක අපි දැකලා තියෙන හැටි අර මාළුවා මේක තේරුම් ගත්ත හැටියට තමයි අපි තාම තේරුම් ගන්න තියෙන්නේ එනකට මේ මිනිහ කියන්න හදන දේ එහෙමම අනිත් කොට තමයි ගෙනෙන අප්සෙන් කියන එකයි ආහාරයේ කියන්නේ ඇයි සංහාපස්කීන් කියන එකයි ඇයි මේ සත්‍යයට අනුග්‍රහකින්ස නිසං සත්‍යයට අනුග්‍රහක් නිසා ඒ සත්‍යයේ ප්‍රශ්න නිස ඊළඟට අර සාමාන්‍ය කළ පුස්තමාංශ එකේ තියෙනවා මේ සතර ආහාරකම උපමා හතරක් දීලා. පරිසලී ප්‍රමාව සබලින් ආහාරයි අනිත් ආහාර හතරට වෙන වෙනම උපමා හතරක් තියෙන අර ගබේස්ගේ සමග ලෝකයේක දීනියන්ගේ වලට ගෙනෙනවා කොහොමද ඒ උපමා හතරේම අපි ගන්නෙ එක වගේ ද අදහස නැත්නම් අපිට ඕන විදිහට ගලපලද කියන තැනින් මෙන්න මේ කරුණු ටික විනසන්න වෙනවා. ඉතින් මේකට උත්තරේ ඉන්නේ ඇත්තටම ඒ කියන්නේ මං ගවුල් වෙන්නේ අර ලෝකෝත්තර දර්ශනය මත. ලෝකෙට අයිති විදිහට කියන විහාම මේවායි අපතම තේරෙනවා නෑ. සැටලිලි ගොඩක් ඒ පැටලිලි ගොඩක් තියෙන දකින්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මේ අපි පාඩම් කරගත්ත එකට ගැලපෙනවා එහෙනම් හරි කියනවා නම් අර ආපහු රහුවලා අර ශබ්දාරුචි අංශ ආසාර පරිවිතක්ක දෙකිනවා. අන්න ඒක ඉක්මවා යන අදහසින් තමයි මේ බහම විමසන්නව නම් හොයන්නවා. ඒ හොඳයි මේ ප්‍රශ්න මතුවෙනවා නම් මේවට උත්තර හොයාගන්න. ඒක ඒ විමසීම තුළ තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. සර්වන් සරණයි ඒක අදහස් තියනවා මේ ගැන. ආහාර දෙන්න හැටි.
සර්වන් සරණයි හැම දිනකම මම එකට යමක් එකතු කරනවා නම් මං හිතන්නේ අපි කවුරුත් ලෞකික සත්‍යයේ මේ වයිටි එරෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ස්ටෙප් බයි ස්ටෙප් අදියෙන් අදියට ගියේ නැත්නම් අමාරුයි වෙනවා. කියන්නේ ඔබතුමාම මාව ගොඩ අරගෙන තියෙනවා කීප වතාවක. මේ කියන්නේ ඉස්සර වෙනාම අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුවේ එරිලා ඉන්නවා නම් එතකන් අපිට කෑම බීම කය රූප ගස්පලක් ඔක්කොම තියෙනවා. නමුත් දැන් මොහොතකට කලින් මේ පැහැදිලි කරලා දුන්නනේ මේ සංඥාව මිදින්කුවක් වගේ කියලා. ඇත්ත වශයෙන්ම කිසි දෙයක් ඇති බවක් නෙවෙයි හිස් බවක්. ඇති දේවල් වල හිස් බවට යන්න පෙර අපි සතර මහා ධාතුවේ හිස් බව දකින්න ඕන. ඒ කියන්නේ සතර මහා ධාතුව කියන එක ස්වභාවයක් මේ මට හිතෙන හැටි මම හදාගන්න හැටි සතර මහා ධාතුව කියන්නේ ස්වභාවයක් ගතියක් ඒක යමක් දෙයක් නෙවෙයි නම් ඔය රූප 28ම ඒ කියන්නේ අසකන නාසය දිවකය වර්ණගන්ධ රස හෝජා ඒ සියල්ලම උපාදාය රූප. උපාදාය රූප කියනකොට ඒක සතර මහා ධාතුව ඇතිතනක එහි උපාදායන් හට ගන්නව නම් එතනත් කිසි දෙයක් තියෙන්න බෑනේ. අන්න ඒ විදියට දැකගන්න මම නම් ඒ විදියට දැකගෙන යනකොට එතනක් තියෙන හිස් බවක් නේ. ඒකකොට ඔය ආහාරයක් එක්කම අපි ආහාරය කියලා ගත්තත් ඒකත් සතර මහා ධාතුව නම් ඒකත් හිස්නේ, ඒකත් ස්වභාවයක් විතරනේ. එතකොට අර බල්ලගේ උපමාව මෙච්චර වෙලා කිව්වා. එතකොට ඒ වගේ දෙයකට අහු වුණ නිසා නේද අපිට මේ තදගතියට දෙයක් තියෙනවා කියලා එතන තියෙන අපි පතලැවිලි ඉන්න තැන නිදහස් කරගන්න තියෙනවා ඊළඟට. ඉතින් මම බැලුවේ මං ගිය පාරේ ටිකක් විස්තර කරලා දෙන්න තෙරුවන් සරණයි.
ඔව් බොහොම හොඳයි. දැන් මේ කරුණ හැම එකක්ම මැක්ලෙන්ස් අදාළයි. ඇත්තටම අපි වෙනම කතා කරමු. සතර මහා ධාතුව කියන එක මන්‍යනාවක්. මුල පරියාය සූත්‍රයේ තියෙන අපතේ කටයුතු මන්‍යනාවක්. ඔන්න ඔය රූපයක පුදුලිය දාගන්න ඕනම රූපයක් ගත්තොත් ඒක මන්‍යනාවක්. ඕකම තමයි මම මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ. හැකියන රූපේ ගස්පත් ආහාර කියලා තියෙන රූපේ ගස්පත් කරවල කියන්නේ කිව්වගේ චෙකින් කියන්නේ අපේ බල්ලෙක් කොහේ කියලා අදහස් වෙනවා. මේක හොයන්න බලන්න. ඒකට මෙන්න ගිහිලා යනවා මේ ප්‍රශ්නක් වෙන්නේ. දැන් බලන්න අපි මේ ආහාර කියන එක තේරුම් ගන්න මේ අපිට කන්න තියෙන දේවල් තමයි මේ ආහාර කියන්නේ. සත්‍ය ඉන්නවා එයාට කන්න බොන්න කියන ආහාර කියලා අපිට කියන්නේ. දැන් බලන්න ඔය ආහාර හරි ගත්තොත් සත්‍ය නිසා ආහාර උපදිනවද ආහාර නිසා සත්‍ය උපදිනවද දෙවිය? ආහාරය තේසන්නා සම්පතේ යෙමෙන අත්ින් ආහාර කියනකොට දැන් අර ආහාර සුස්ස සම්බන්ධන කොටම තියෙනවා. ඉන්න සත්‍යයට ගේ පැවැත් නැති මොකන් සත්‍යයට අනිස්ක හතුන. ඒකට තේරුම් ගන්න මේ ආහාර කියන්නේ සත්‍යය හටගෙන ඊට පස්සේ සත්‍යයට කන්න උපදින දේවල් නැත්නම් ආහාරයේ මත සත්‍යය පහළ වුණා කියන්නේ. ඒකට කියන්නේ මේ අපි හිතන කෝණේ තමයි මේ ඉන්න සත්‍යයට කන්න බොන්න තියෙන එක තමයි ආහාර කියලා දෙන්නේ. ලෝකෝත්තර දර්ශනයේ තියෙන්නේ ආහාරය නිසයි සත්‍යය පහළ වෙන්නේ. මොනවද දර්ශනය ටිකක් තේරුම් ගන්න ඕනේ. මම හිතන්න මතු කරන්නේ සූත්‍රවල ආහාරය කියන්නේ ගෙන යන අර්ථයකට උත්සමාංශ එකේ මේ සංසාරින් එතර වීම නිසයි ආහාරය. ඒ කියන්නේ මේ ආහාරය බොහොම කැමැත්තෙන් ගන්න කන්නේ. ආහාරය කියන්නේ නේ දුක. ඒ ආහාරයේ නිසයි මේ පැවැත්ම. පැවැත්ම පවතින්නේ ආහාරය නිසා. ඒකයි මේ ආහාරය. ඒකට මේ අනේ එතන හරි ගැඹුරු අදහසක් තියෙනවා. සත්‍යය කියන ආහාරය. යමන් ගෙනෙන අර්ථයෙන් තමයි ආහාරය. ඒකයි සම්පූර්ණ ඒ හත්කාරණ සාහර ආහාර හතර තමයි දීපු. සමා එක්පත් මේක දෙවොත් ටිකක් හැදිලි වෙයි. ඔන්න ඔය වගේ දේවල් අපි අර කියන්නේ පේරාම්වයි ලෝකෝත්තර දර්ශනය කියන එක වෙනස් වෙන්නේ ඔන්නෝයි සංහල. අපි දන්න විදිහට මේක විස්තර කරන්න ගියාම පැහැදිලි කොටකට එන අංක ලෝකයි කියන විදිහට දැක්ම කොට කියන්නේ වහඩ යන්නේ ප්‍රශ්න මතු කරගන්න දක්ෂ වුණොත් අපි දන්න එකේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා කියලා මතු කරගන්න දක්ෂ වුණොත් එතනින් එහාට හොයන්න පුළුවන්. ඒ කොහෙන එකමයි ලබගන්නේ අර යෝනිසෝ මානසිකාරය කියන්නේ. සමහර ප්‍රශ්න ආවෙ නැත්නම් එතනින් එහාට හොයන්නේ පොතේ තියෙන ටික හරින මම දන්නවා කියලා මම හිතන විදිහට ගලපනවා කියන කෙනාට යනවා. එහෙම නැවතුනොත් මේ ලෝකෝත්තර දර්ශනය අහුවෙන්නේ නැහැ, ගහම ඇහෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය යොන් සමනසිකාරයේ සින්නකට එන්න උදව් වෙන්න නම් මම මේ පුරවාන් කරන්නේ මේ ප්‍රශ්න මතු කරන්න සමහරවිට දැන් අපි උදව් කරන්නේ ඒ ප්‍රශ්න මතු කරලා දෙන්න. ඒකට කිව්ව හොයන්න මොකක්ද කොතන දෙවල විවාද කියන කෙන ඒක අර දහම් කරුණු එක්ක හිතනකොට ටික ටික මතු වෙනවා දෝෂි. ඒක මේ රූපයේ කියන එක අවිද්‍යාවත්යෙන් කියන එක අමතක වුණොත් එහෙම අර ලෝකිත අහුවෙලා ආයි ආයි ගෙට ගන්නවා. ආහාරය කියන්නේම ආහාරය මත සත්‍යය උපදිනවා කියන කරුණ දකින්න. ඒ කියන්නේ ඒ ආහාරය කියන්නේම සත්‍යය වෙනවා කියන්නේ. හිතා ගන්න පුළුවන්ද මේ කියන කරුණ එක තනිකන්න පුළුවන් කම තියෙනවද? නමුත් මට තේරුනේ නැහැ. මාගේ අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. සමූලිකව අපි කතා කරගෙන යන්නේ මේ ඇහැ කොහමද ආහාර ප්‍රත්‍යයෙන් කියන එක. ඉතින් මම හිතේ අබලින්ක ආහාරයෙන් ඇහැ කියන එකට උත්තරයක් ගන්න පුළුවන්ද කියන එක අදහසක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් හරි තමයි. තව ටිකක් කිව්වොත් දැන් සත්‍යය කියන්නේ මොකක්ද? අපහු ආයතන හයනේ. ආයතන හයෙන් කරව සත්‍යය ගැන කතා කරන්නේ. සත්‍යය ලෝකයේ දුක. ඉතින් බලන්න ඕන මේ ආහාරයෙන් කොහොමද සත්‍යය? ආහාර සත්‍යයෙන් සත්‍යය වෙන්නේ කොහොමද? අපිට ටේස්ට් ගත්තොත් මනසන්නේ ආහාරයේ සංහාපස්කින් වෙන්නේ කොහොමද? ඒ දෙකේම තියෙන කටිච්ච සංස්පන්නක. නැත්නම් ඉනස්නේ සැපේ ගන්නම් කියන්නේ ඒකයි නෙවෙයි කියන ධර්මතාවය තියෙන්නේ. ඒක දාන්න එපා. දැන් ආහාරයේ වැය වෙලා පස්සේ උපදිනවා කියන්නේ. අපි ඒ කටිච්ච සංස්පාදේ අරද්දගත්තු බව තමයි. මේ ආහාරය කෑවහම තමයි ලොස්සේ උපදින්නේ. ඒකට ආහාරය වැය වෙලා ලොස්සේ උපදින්නේ. අනේ එකක් නෙවෙයි කටිච්ච සංස්පාදේ. සීතුව ඒ වෙනාපලයක් ගැන මේ කියන්නේ මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවය. මස්මි සති ගම් හෝතේ කියන ධර්මතාවය. මොකට ගල්පදල්ප තමයි මේ ගහම තේරුම් ගන්න වෙන්නේ. මොකද ප්‍රතිසංස්පාසති දැක්කොත් විතරයි ගහම දැක්කා වෙන්නේ. නැත්නම් ඒක අපේ මතය දොඩනගාගෙන තියෙනවා. අපේ සංඥාපිට විස්තර කරන්න පුළුවන් නම්
නෑ මහත්තයා, තෙරුවන් සරණේ. මම මේ අදහස් කරේ දැන් ඔබතුමා මතක් කරා වගේම අපි දැන් ඔය සත්‍යය කියලා ගන්නෙත් තව පැත්තකින්, එහෙම නැත්නම් තණ්හාව කියලා ගන්නෙත් ඇත්තට මේකේ මූල කාරණාව වෙන්නේ අවිද්‍යාවම නේද? තව පැත්තකින් ගත්තොත් ආහාර කියන එක පැහැදිලි කරගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒක මූල වෙන්නේ අවිද්‍යාව. අපි දැන් මේ පැහැදිලි කරගන්න කාරණා ටිකම තමයි ඇත්තටම ඒ තුලින් අපිට පැහැදිලි වෙන්නේ ගන්නෙ. ඒක කිව්වේ මම අදහස් කරේ දැන් අපිට දැන් ඇහැ කියලා අපි ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ සමුදේ වුණේ කොහොමද කියලා පැහැදිලි වෙනකොට ආය අපිට අනිත් පැත්තට අපේ අවිද්‍යාවම තමයි අපිට ඒකෙන් පැහැදිලි වෙන්නේ. කියන්නේ අවිද්‍යාව කියලා මොකද්ද කියලා කියන්නේ අපිට විද්‍යාවම තමයි මේ තුලින් හම්බ වෙන්න ඕනේ කියන එක තමයි මට නම් මේ පැහැදිලි වෙන්නේ. කියන්නේ දැන් තණ්හාව කියන එක තණ්හාව සමුදය කියලා නේ කියන්නේ. ඒතකොට මේකට මූල හේතු හැටියට නිදාණිය හැටියට මොකද්ද කියලා පැහැදිලි කරන්නේ. තණ්හාව නම් දැන් ඒක පටිසමුප්පන්නයිනේ. තණ්හාව කියන්නේ ඒතකොට අවිද්‍යාව සමානයි තණ්හාව. ඒතකොට අවිද්‍යාව නිසයි, ඒ කියන්නේ අවිද්‍යාවම තමයි මේ ඇහැ හම්බ වෙන්නටත් ප්‍රධානතම හේතුව කියලා පැහැදිලි වෙන්නේ. ඔබතුමාගේ අදහස කොහොමද තන්නේ?
ඔව්, අවිද්‍යාව අවිද්‍යාවෙන් ඇත්ත වහනවා. අවිද්‍යාව නිවරණම් සංහා සංයෝජන.
එහෙමයි.
එන්නනවා එතකොට දැන් ආහාරයේ නිගාමයේ සංහා. අපි වෙනම දන්නවා තණ්හාව කියන සංකප්පදීන්නේ අවිද්‍යාව මයි තණ්හාව. අවිද්‍යාවෙන්
අන්න ඒකයි මාත් අදහස් කරේ එහෙමයි. ඒකයි මාත් අදහස් කරේ එහෙමයි.
අර අපිට දැන් මෙතන මුදාහතියක් ලියා ගන්න යනවා. දැන් නැහැ. ඇයි ආහාර සත්‍යින් කියේ? ඇයි කර්ම සත්‍යින්? ඇයි සංහා සත්‍යින්? ඇයි අවිද්‍යා සත්‍යින්? ඒකේ හැම එකටම මුල දෙන්නේ අවිද්‍යාව. ඒක තේරි තියාගෙන කතාවට මේක අර ලෝකෝත්තර දර්ශනයට අනුව විමසන්න පුළුවන්. අවිද්‍යාව මතමයි කතා කරන දෙයක්. මොකද ඇහත් ලෝකේ. ඇහැ කියන පැත්තෙන් කියවත් චක්කුන් ලෝකේ කියලා කතා කරනවා. චක්කුන් ලෝකේ කියලා කතා කරනවා. ඒකයි මම කියන්නේ දැන් ඔය ඇහැ කිව්වත් ලෝකේ කිව්වත් සත්‍යයා කිව්වත් මේ දෙයර ටිකක් සම්බන්ධ කරගන්න උදව්වක් කලේ නම් සත්‍ය ආගෙන එන්නේ ආහාරය. ආහාරය කියන්නේ නේන අත්. අපි හිතන්නේ සත්‍යා ඉඳලා එයාට ආහාර තියනවා කියලා නේද? මේක තෙන්නේ හොන්නෝන. ආහාර නිසයි සත්‍ය. කියන පැත්තෙන් තමයි ලෝකෝත්තර දර්ශනය. ආහාරය කියනකොට තේරුම් ගන්න ඕනේ ඒක සංහාවන. ඒ සංහාවයි ආහාරය ආපහු ඒ ප්‍රතිසංස්පන්නව සත්‍යයෙන් උපන්. ආහාර සිස්සේ නැස්සන් තියෙනවා. ඊළඟට සංහාව කියනකොට අවිද්‍යාව. ඒ අතිශය සම්පන්න පරිදි දෙයක එකට එකක් සම්බන්ධයි. ඒ අවිද්‍යාව කියන මූල හේතුවම අහු වෙනවා නම් ඇත්තට මේ ප්‍රශ්න දැන නගින්නේ නැහැ. කෙන්තේ එන්නකම් මේ හොයන එක තමයි මේක තමයි අපි මේ යොමුසෝ මනසකාරය වෙන්නේ. දැන් ලෝකෝත්තර දර්ශනයේක අදාළව හොයනවා.
අහන්නේ දැන් නාම දැන් අවිද්‍යා පත්‍ය සංඛාර කියලා එහෙම ඇල්ල මට මේ මොහොතේ ඇති වුණු ප්‍රශ්නයක් මේ දැන් නාම රූප පත්‍ය සලායතම් කියලායි දැන් පටිච්චසම් පාදයට ගියාම කියවෙන්නේ නාම රූප පත්‍ය සලායතම්. ඒකත් පටිච්චසම් පාදේ පටිච්චසම් උපන්න බව ඒ මේ පංච පාදන ස්කන්ධයට යනකම් කොතනකවත් ආහාරයක් ගැන නෑ කියෙන්නේ නැහැ නේද? එහෙනම් සම්මයි.
ඔව්.
නෑ එහෙම මේ ඇත්තමද ආහාර කියන එක අය එතන අනිත් පැත්තට පැහැදිලි කරනවානේ. ආහාර කියලා කියන්නේ මේකේ නිදානේ මොකද්ද? ওই විදිහට පැහැදිලි කරනකොට තණ්හාව කියලානේ මේකේ මූල කාරණාව හැටියට පෙන්නලා දෙන්නේ. ආහාරයේ නිදානයේ සමුදය සම්භවයේ මොකද්ද කියලා පෙන්නකොට ඒතර තණ්හාව තමයි ඒකට ආහාරයට මුල හැටියට පෙන්වන්නේ. තණ්හාව. ඒතර ඇත්තටම අපිට ඒතර පටිච්චසමුප්පාදය තුල තණ්හාව කියන එක හම්බ වෙනවා කියන්නේ ආහාර කියන එක හම්බ වෙනවා කියන එකම තමයි. තේරුණා
සර්. අවසරයි මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ දැන් සත්වයා කිව්වහම සත්ව සූත්‍රයේදී එහෙම පංච උපාදානස්කන්ධය ඇති වෙනව නම් එතන ඒක තමයි සත්වයා කියලා බුදුරජාන් වහන්සේ කියලා තියෙනවනේ. එතකොට දැන් ওই අරූපී බ්‍රහ්ම ලෝකවල වාගේ ඉන්න ඒ සත්වය ගැන කල්පනා කරුවාම ওই කබලින්කාර ආහාර කියන එක එතෙන්ට අදාළ වෙනවද නැත්නම් ඒක තේරුම් ගන්න කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තිරුවන් සරණයි.
ඒක තමයි ඔක්කොම ප්‍රශ්න එන්නේ දැන් අපි කඩලින් ආහාර කියලා හිතාගෙන ඉන්න එක තේරුම් ගන්න කියන නිසා අපි හිතන්නේ කන බොන ආහාර කියලා එතන වැරද්දක් තියනවා කියන එක තමයි අපි කරන්නේ. ඒක ඉවරක් අපිට සූත්‍රයෙන් අපෙන් ආහාර කිව්වේ මොකද්ද කියන එක ආහාර සූත්‍රයෙන් එන්නේ. ඒ ආහාර කියන අර්ථයෙන් දෙන්නේ මේ සත්‍යයගේ සම්පන්න සත්‍යයට අනුග්‍රහය. ඒ අර්ථයෙන් තමයි ආහාර කියන්නේ. එතකොට ඒ ආහාරය හතර ආකාරයි. ආහාර කබලින් ආහාර. ඒකේදී කබලින් ආහාර නිදානේ ඒකට සත්‍ය මොකද්ද සංහා? සත්‍යය. දැන් අපි හිතන ඔය අපි හිතන් ඉන්න ආහාරය ඇත්තටම සංහාපත්තියෙන්ද කියලා බලන්න. එතකොට මේකේ නෝනක් පසල ඇති මොකද්ද මේ ආහාරය
කියන්නේ? ඔව් තිරුවන් සරණයි මේ දැන් ඒක ඒක පැහැදිලි දැන් මම හිතුවේ මේ රවි මහත්තයා දැන් දැන් අරූපී බ්‍රහ්මලෝක වල වාගේ ඉන්නකොට ඔය අර ඒ හතරම අදාළ වෙන්නේ නැද්ද? නැත්නම් ඒ සත්වයා යම් කිසි විදියකින් ඒ සත්වයාගේ පැවැත්ම ඒ වගේ අවස්ථාවල අපි හිතනවට වඩා වෙනස් විදියක ආහාරයක් පවතිනවද? අන්න ඒ විදියටයි මට පොඩ්ඩක් හිතුනේ. තේරුවන් සරණයි. ඒක තමයි
ඉතලා අපි හිතන විදිහ හොයාගන්නේ ඒකයි දැන්. සබලින්ක ආහාරය කියලා හිතන්නේ මොකද්ද කියලා කියන්නේ. ඒක මතනේ දැන් ප්‍රශ්නයට ඔබ තියනවද නැද්ද කියන්නේ.
ඔව් දැන් කබලින්කාර ආහාර කියලා දැන් මම හිතුවේ දැන් අපි හිතුව දැන් ආයතන හයෙන් තමයි සත්‍යයගේ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ කියලා ගත්තොත් දැන් චක්කු ඇහැ ගත්තාම ඇහැක් හරි නැත්නම් ඔය මන ධම්ම කියන තැන හරි ඇති වෙන්න නම් එතන යම් කිසි විදියක එතන පැවැත්මක් තියෙන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ පැවැත්ම තියෙනකොට දැන් ඔය අරූපී බ්‍රහ්ම ලෝකවල එහෙම ඒ සත්වය පවතින්නේ මොන විදියටද කියලා තමයි තේරුම්
ගන්න. නෑ නෑ මේ ප්‍රශ්නෙට යන්න කලින් මම අහපු ප්‍රශ්නෙට උත්තරය ගන්න. කබලින් ආහාර කියන්නේ මොකක්ද? සත්වයාගේ ප්‍රශ්න දිහා තියෙන්න ඕන. ඒක සිද්ධේ කියලා.
ඔව් දැන් කබලින් ආහාර තියෙන්න කියලා මගේ අදහස් කරගෙන ඉන්නේ දැනට දැන් ඔය ඇහැක් පවතිනවා නම් يعني යම් කිසි දැකීමක් එනවා නම් ඒ දැකීම පවතිනද ඔය ඇහැක් තියෙනවා කියලා දැන් චක්කුංච පටිච්ච රූපේච වාගේ ගත්තාම ඒ මොකක්ම හරි යම් කිසි දෙයක් පැවැත්මක් තියෙන්න ඕනේ. ඒ පැවැත්ම තියෙන්න නම් මොකක් හරි හේතුවක් දැන් පස්ස කියන එකටත් ඒට අමතරව යම් කිසි දෙයක් තියෙන්න ඕනේ නේද කියලා තමයි මට ප්‍රශ්නේ ආවේ. තිරුවන් සරණයි.
පස්සේ නම් ඇහැගෙන එනවා කියන එක හිතන්න පුළුවන්. දැන් මේකට උත්තරේ දෙන්නකො කබලින් ආහාරෙන් කොහොමද ඇහැගෙන එන්නේ? මචං කබලින් ආහාර කියන්නේ මොකද්ද කියලා හොයන්න කියනවා. වා අපි ඉතින් ඉන්න ආහාරයට වඩා උතන වෙනස් කරුපයක් තියෙනවා. ඒක අපිට අහු දෙන්නේ.
ඔව් ඒක තමයි හිතුවේ. දැන් ඕක අපිට අහු වෙන්නේ නැති තැනක් තියෙනවා. ඒ අහු වෙන්නේ නැත්තර මොකද්ද කියලා තමයි මම අතර මේ හිතන් හිතුවේ.
ඒක විසඳ ගන්න නැතුව බ්‍රහ්මය ඉන්නේ මේ අපි හිතන ආහාරෙන්ද කියලා හිතුවට වැඩක් නැහැ. අපි හිතන එකේ වැරද්ද ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. නේද?
ඔව් ඒක තමයි ඒක පැහැදිලි මේ.
ඒකට තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඒක ආහාරය නිසා ඇහැ කියනවා. මම මගේ ප්‍රශ්නේම තමයි කොහොමද කපලින් ආහාර නිසා ඇහැ කියන්නේ. අපි ඉතින් ඉන්න කබලින් කාරේ ඔක වුණා නම් මේ ධර්ම සත්‍ය වෙන්නද? ළඟට සංහාව නිසා ආහාරය කියනවා. කොහොමද සංහාව නිසා මේ ආහාරය කියන්නේ? අන්න ඔය දෙකට උත්තර හොයන්න. දෙකට උත්තරේ ආවේ නැහැ.
දැන් උත්තරේ ආවේ නැහැ කියලා නම් පැහැදිලි. දැන් අපිට දැන් ඇහැක් තියෙනවා කියලා ගන්නෙම ඇහැක් තියෙනවා කියලා ගන්නෙම අපි අවිද්‍යාවයි ඔය අට අමතරව දැන් අපිට ඇහැක් තියෙනවා කියලා මේ ඒ පිහිටන ගතිය එන්නේ මේ මේ භෞතික ඇහැකුත් තියෙනවා නේද කියන ගතියත් එක්ක එතකොට ඒ භෞතික ඇහැ තියෙනවා කියන ගතියට ආහාර අදාළ වෙනවා නේද? දැන් අපිට නම් ඕක ගලප ගන්න පුළුවන්. නමුත් ඔය අනෙක් සත්වයන්ට ගලපන්න කීගාම අපි හිතන විදිය වැරදි කියලා අහුවෙනවා. ඔන්න ඔතන තමයි මං හිත ඉන්නේ. තෙරුවන් සරණයි.
මං කියන්නේ මේක භෞතික ඇහැ කිව්වොත් ඕක ගලපෙන්නේ නැහැ කියලා. දැන් වාගේ භෞතික ඇහැ තියෙනවා. ඒක තියෙන්නේ ආහාර නිසා කියලා කියන්න පුළුවන්.
එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමයි. හොඳයි මේ තෙරුවන් සරණ මං හිතලා බලන ගොඩක් බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මං අර ස්වාමීන් වහන්සේ උත්තර දුන්නු එකට අම්හාව නිසා ආහාරය කිව්වනේ මට එතන අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ එතන විශාල තැනක් නේද? ඒ කියන්නේ සංහා පත්‍ය උපාදාන. දැන් ඔතන මම දැන් පංච උපාදානස්කන්ධයට යන්නේ එතකොට උපාදාන වුණා සංහාවෙන් පස්සේ උපාදානයේදී නේද? එහෙම නැත්නම් උපාදාන වීමත් එක්කම නේද මම එතන ඇති වෙන්නේ කියන නැතන් ටිකක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ඒක වන්තරයි.
එහෙමයි තේරුම් ගන්නෑ. මට හිතෙන්නේ මේ අස්කමද අපි එක වෙන වෙනම දැන් තණ්හාව එකක් උපාදානී එකක් කොයි විදිහට වෙන වෙනම ගත්තොත් එහෙම අපිට යම් පැටලි සහජ ස්වභාවයක් එන්න පුළුවන්. දැන් අර මේ දහමේ මූල න්‍යායක්ම තියෙනවානේ මේ ඇති කල්හි මේ වේ කියලා. එතකොට අතන ගත්තොත් එහෙම අර උපාසකම කලින් මතක් කරා වගේ කියන්නේ තණ්හාවට පස්සේ උපාදානය වෙනවා. ඒ කියන්නේ අර කියලා පිළිවෙලක් තියලා තිබ්බට ඇත්තටම අර ඉතර තණ්හාව ඊගාවට උපාදාන තණ්හාපච්චය භව එහෙම නැත්නම් උපාදානපච්චය භව ඒ විදිහට ඒ තියෙන ප්‍රතිසම්පන්න න්‍යායත් එක්ක අපිට අර වෙන වෙනම ගත්තොත් එහෙම අපිට හිතන මේ අවස්ථා 12කදී මේ අවස්ථා ටික වෙනවා කියලා. ඇත්තම මේ ඇති කල්හි මේ වේ කියලා කියන්නේ ඒතර තණ්හාවම තමයි උපාදානයි කියලා කියන්නේ. කියන්නේ තණ්හාවම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව සමානයි තණ්හාව. ඒතර එතකොට අර ආහාරය කියන තැනට යනකොට ආය මම අර මුලම මෙතෙන්දි මේ පැහැදිලි කරගන්න හැම වෙලාවකම උත්සාහ ගත්තේ අවිද්‍යාව කියන මූල කාරණාව නිසාමයි අපිට මේ තණ්හාව. ඒතර අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි මේ ලෝකයේ යථාර්ථය මොකද්ද කියන නොදන්නකමම තමයි ඇත්තටම තණ්හාව කියලා කියන්නේ. අපි අද ඇත්තටම තණ්හාව කියලා හුඟක් දුරට ගන්නෙම මේ කියන දෙයකට තණ්හා වෙනවා කියන එක වගේනේ. එකෙන් යම් දෙයක් පවතිනවා ඒ දෙයට අපි තණ්හා වෙනවා නැත්නම් අපි උපාදාන වෙනවා දැඩිව අල්ල ගන්නවා බැඳෙනවා කියන එක.
එහෙමද නිකම්ම ඒකට ඇති කැමැති බව හරි අකමැති බවද තණ්හාව කියන්නේ? යම් දෙයක් මුලදී මහම් වෙන එහෙමද එහෙම කියලා මට හිතුනේ. මේ කැමැත්ත හරි අකමැත්ත හරි ඒක හැඳින ගැනීම එහෙම නැත්නම් ඇති බව කියලා ගැනීම වෙන්න එහෙම ඒක මට වැරදි නම් හරි දැක්සන් සමන්නාත මේ මම හිතුවේ මේ අර ඒකත් එක්කම එනවන්නේ ඇති බවට එක ඒකද තණ්හාව කියන්නේ තිබුණ
තමයි. ඔව් අනේක තමයි අපිට අර මේ පවතින භව කියලා ඒ ස්වභාවයම තමයි අතරම කියන්නේ මෙහෙම දෙයක් පවතිනවා කියලා තියෙන ස්වභාවයම තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම ලෝකයක් පවතිනවා කියන එක. දැන් එතනදී ඇත්තම අර අපි අන්තගාමී වෙන එක නෙමෙයි මේ ලෝකේ ඇත හෝ නැත කියන එක නෙමෙයි මේ ලෝකේ ප්‍රතිසම්පන්නයි කියන එක නෙමෙයි විග්‍රහය. එතකොට අපිට තියෙන අදහසම එතකොට මේ ලෝකේ අපේ අවිද්‍යාව නිසාමයි මේ ලෝකේ හම්බ වෙන්නේ. එතකොට අපිට සංහාව කියලා කියන්නේ මෙහෙම ලෝකයක් පවතිනවා කියන එකමයි. නිරන්තරයෙන්ම අපිට ලෝකයක් හම්බ වීමම තමයි සංහාව. අපිට අර මේ කබලින්කාරහරේ සඳහන් කරන්නේ මේ පැවැත්ම කියන එකම සංහාව කියලා කියන්නේ මේ අර පුත්තමංශ සූත්‍රයේට අයිමත් ගියොත් එහෙම එතන ඒ අම්මයි තාත්තා ඒ පුතා ආහාරයට ගන්න ඒ අයගේ තියෙන පැවැත්ම සඳහානේ. ඒතර මේ පැවැත්මේ තියෙන දුෂ්කර භවම තමයි ඇත්තට මේකෙන් විග්‍රහ වෙන්නේ. කබලින්කාහාරයේ තියෙන පැවැත්ම දුකක් කියන එකම තමයි පෙන්නලා දෙන්නේ. ඒක තව පැත්තකින් ගත්තොත් මේ සංහාව කියලා අපිට මේ ලෝකේ අවිද්‍යාවට හම්බ වීමම අපි දුකක් බව, අවුලක් බව, ගැටලුවක් බව මේ දකින්න එකම තමයි ඇත්තම කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ කියන්නේ මේ අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒතර සංහාවම දුකක් කියන එකට. ඒතර දෙයකට අපි බැඳුණාට පස්සේ තියෙන සංහාව ඇත්තම අපි යම් යම් ආකාරයෙන් ලෝකෙ මට්ටමින් ඒක විග්‍රහ කරගන්න අපි දන්නවනේ. දෙයකට සංහාව වුණාට පස්සේ බැඳුණාට පස්සේ ඒක දුකයි කියලා මෙතන වෙන්නේ. මෙහෙම ලෝකය හම්බ වීමම තමයි සංහාව ඇටියට පේකනේ. තව පැත්තෙන් කියනවා නම් බුදුහාමුදුරහන්නේ මහණෙනි ඇස නිච්චද අනිච්චද කියලා. එතකොට මේ ඇස කියලා කියන්නේ එහෙම නැත්නම් මේ පෙනීම කියලා හම්බ වීමම සංහා. ඒක පැහැදිලිවම දන්න. ඒ කියන්නේ පෙනීම කියලා හම්බ වීම කියලා අපිට මේ අපි හිතන්නේ දැන් මේ ලෝකය කියලා අපිට යම් ස්වභාවයක් හම්බ වෙනවා නම් අන්නේ හම්බ වෙන්නේම යථාර්ථයක් නෙවෙයි. ඒ අර හම්බ වෙන්න බැරි එකක් අපිට හම්බ වීමම මේ දුකක් තව පැත්තකින් ගත්තොත්. ඒක සංහාවනේ දුකට හේතු හැටියට සඳහන් කරන්නේ දුක්ඛ සමුදය කියන කොට. අන්න ඒ දුක අපි හිතාගෙන ඉන්න දුක නෙවෙයි. අපි අර ගන්න ඕලාරික මට්ටමේ නෙවෙයි. ඒ තණ්හාව හම්බෙන්නේ අන්න අපි මේ ලෝකේ ඇත්ත නොදන්නකම හින්දාමයි. ඒතර අර හැම වෙලාවකම අර මූල ස්වභාවයෙන් මේ ලෝකේ පැවැත්ම කියන මුලම තමයි අර මේ නැඳ කිව්වා වගේ පැහැදිලි කර ගන්න ඕනේ. හොඳයි. පැහැදිලිවක් දන්න තව
ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මට තව ප්‍රශ්නයක් අහන්න දැන් ඔබ වහන්සේ දේශනා කර කීපව තවක්ම මේ උත්මාන්ත යාතක
උපමාව.
එතකොට දැන් එතෙන්දී ඔබ වහන්සේට පැහැදිලි වුණා කිව්වා මේ පැවැත්ම ගැන.
මට
ඒක බොහොම මම හිතනවා ඔබ වහන්සේට ගැඹුරෙන් ඒක පැහැදිලි වෙලා ඇත කියලා. ඒ ගැන පොඩ්ඩක් මට එහෙම පැහැදිලි වීමක් ලබා ගන්න බැරි වුණා. උපහාන්දයට පුළුවන් දේ පැහැදිලි වීමයි. යන්නේ ඒ පැහැදිලි වීම කියන්නේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස?
එහෙමයි. පිරුවන් සරණයි. මේ ඇත්තට මේ නේද දැන් අර පුත්තමන්සේ උපමාවෙන් පැහැදිලි කරන්නේ අපිට දැන් හිතෙන්නේ අර ටිකක් අර මානසික පැත්ත නෙවෙයි එතන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ දැන් අම්මයි තාත්තයි මේ පුතා මේ ජීවිත පැවැත්ම සඳහා මෙතන ඒ කියන්නේ කාන්තාරයෙන් ඈතර වීම සඳහා ඒ පුතා ආහාරයට ගත්තා වගේ අදහසක් නේ. එතන ඇත්තරම මේ සඳහන් වෙන්නේ පැවැත්ම කියන එකම කියන එක. එතෙන්දි මේ අම්මයි තාත්තයි තමන්ගේ ඒ පුතාව ආහාරයට ගත්තේ අර කියන මේ කාන්තාරයෙන් ඈතර වීම සඳහාමයි. ඒ කියන්නේ මේ පැවැත්ම සඳහාම තමයි ඒකෙන් මේ පුතාව ආහාරයට ගත්තේ. ඉතින් ඇත්තට මේ මම හුඟක් ලොකු විස්තරයක් කරන්න නැතුව ඒකේ අදහස විතරක් චුට්ටක් පැහැදිලි කරන්නම්. එතනින් පැහැදිලි කරන්නේ ඒ දෙන්නගේ මේ පැවැත්ම කියන එකම පැවැත්ම කියන පැවැත්මම දුෂ්කර දෙයක්. පැවැත්මම දුකක් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අපිට ඒක අපේ පැත්තට ගත්තොත් එහෙම ආයමත් මේ ලෝකේ කියලා අපිට මේ හම්බ වීමම දුකක් කියන එක අපිට මේ පෙනීම ඇසීම දැනීම දැන ගැනීමම දුකක් බව අන්න අපිට පැහැදිලි වෙන එක තමයි මේ පුත්තමංස උපමාවෙන් පැහැදිලි වෙන්නේ. දැන් අපිට මේ දුක කියන එක අපිට හම්බ වෙන්නේ නැති වෙන තරමටම අපිට අද මේ ලෝකේ සැපක් හැටියට තමයි තේරෙන්නේ. ඒ කියන්නේ පෙනෙන ස්වභාවයෙන්ම අපිට සැපක්. දැන් උදාහරණයක් හැටියට අපිට දැන් මම මේක ඕලාරික උදාහරණයක් පැහැදිලි කරන්නේ. දැන් අපිට ලයිට් ගියාට පස්සේ අපේ කැමැත්තම තග්ගාල අපිට මේ ආලෝකයෙන් එකනේ. අපිට මේ පෙනීම කියන ස්වභාවයෙන්මනේ අපි කැමති. එහෙනම් තග්ගාල ලයිට් ගියපහම අපි බලාපොරොත්තුම තග්ගාල ලයිට් එන්නේ කොයි වෙලාවෙද කියන අපි අඳුරේ ඉන්නකොට. ඉතින් ඒ වගේ මම මේ අදහස් කරේ අපිට මේ ලෝකේ හම්බවීමම අපිට පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න කියන මේ ස්වභාවයන් එකම අපිට සැපක්. ඒ කියන්නේ බුදුහාඳුර කියපු දුක අපිට පැහැදිලි වෙලා නැහැ. ඒකට ඇත්තට මේක ඒ කියන මේ පැවැත්මම දුකක් හැටියට අපිට පැහැදිලි වෙන්නේ එහෙම නැත්නම් අවබෝධ වෙන්නේ අර බුදුහාඳුරෝ දේශනා කරපු අර මේ අනුප්පාදේ කියන එක මේ ලෝකෝත්තර ස්වභාවය මොකද්ද කියලා මේ ලෝකෙම හටගෙනම නැහැ කියලා ඉපදිලාම නැහැ කියලා අවබෝධයට එනකොට අපිට මේ ලෝකේ හම්බ වෙනවා නම් හම්බ වෙන තැනම අපිට දුකක් බව වැටහෙන්නේ අර පුත්තමන් සුපමාවේ මේ අර අම්මයි තාත්තයි පුතා කියන කවදාකවත් කැමැත්තෙන් ආහාරයට ගන්නෙ නැහැ ඒ මේ පැවැත්ම සඳහාම ආහාරයට ගන්නවා මිසක් කවදාකවත් පුතා මේ එහෙම නැතුව ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් අන්නේ ඒ අදහසත් එක්ක එතනින් පෙන්නන්නේ මේ භව පැවැත්ම කියන එකම. මේ ලෝකයේ කියන හම්බ වීමම දුකක් බව තමයි ඇත්තට මේ උපමාවින්ම විග්‍රහ කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ අද ලෝකේ හම්බ වෙනවා කියන තැන අපිට සැපයි කියලාම නිරන්තරයෙන් හම්බෙන්නේ. හැබැයි මේ දහම පැහැදිලි වෙන්න උදාහරණයකට මේ රහතන් වහන්සේට හම්බ වෙන්නේ මේ ලෝකේ දුකක් බවමයි. දුකක් බව කියලා කියන්නේ උන්වහන්සේට මේ චතුරාර්ය සත්‍ය කියන එක පූර්ණ අවබෝධය මත පිහිටලාමයි ඉන්නේ. ඒ නිසා අපිට අද මේ ලෝකය නිරන්තරයෙන්ම සැපක්මයි. හැබැයි අර දහම පැහැදිලි වෙනකොට වැටෙන්න අපිට මේ දුක කියන එකම තමයි අවබෝධ වෙන්නේ. තව පැත්තකින් කිව්වොත් අපිට මේ දහම පැහැදිලි වෙන්න අපේ අවිද්‍යාවමයි ප්‍රකට වෙන්නේ. අපි මේ ලෝකේ හම්බ වෙන්නේ අවිද්‍යාවට නම් අපිට දැන් අවිද්‍යාවට ලෝකේ හම්බ වෙලා තියෙනවනේ. ඒ හම්බ වෙච්ච ලෝකය යථාර්ථයේ පැහැදිලි වෙනවා කියලා කියන්නේ මර දුක හම්බ වෙනවා. හැබැයි ඒ දුක කියලා කියන්නේ අපි අද හිතාගෙන ඉන්න දුකක් නෙමෙයි මේ ප්‍රවැත්ම කියන එකේම දුක හම්බ වෙනවා කියන එක. ඒක යම් අදහසක් ආවත් නැන්නේ මේ නැන්දට.
ආව සම්මතන මොකද? ඒ කියන්නේ කාන්තාරයක් හා සමාන කරේ මේ දුකද?
ඔව් දැන් ඒක තමයි. එතන කාන්තාරයේ ගමනම ඇත්තම දුෂ්කරයිනේ.
හරිද?
ඒ කියන්නේ එහෙමයි. ඔව්. ඔව් එතකොට ඒතන තවත් එතකොට දුෂ්කර දෙයක් තමයි අර තමන්ට මේ ප්‍රවැත්මේදී යම් එතන අර ඒ පුත්තමාංශ පුතා ආහාරයට ගැනීමම ඇත්තටම කැමැත්තකින් වෙන එකක් නෙමෙයි. එතනින් කියවෙන්නේම මේ ඒ පැවැත්ම කියන එකම දුකක් බව පැහැදිලි වෙන්නේ. ඇත්තටම උපමාව ඇත්තටම පැහැදිලි වෙන්නේ මට නම් හිතෙන්නේ මේ දහම් අවබෝධයත් එක්කම. උදාහරණයක් ඇරෙද්දී දැන් හුඟක් අපිට ඇත්තටම ශූත්‍ර කියන එක පැහැදිලි වෙන්නේ අර ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ දන්න දකින්න කෙනාට මේක අපිට හුඟක් දුරට පැහැදිලි කරගන්න පහසුවක් කියලා. ඒතර මේ දර්ශනීය පැහැදිලි වෙන්න මේ ලෝකයේ යථාර්ථය මොකද්ද කියලා අන්න මේ උපමා වලින් ගැප් වෙන අදහස අපිට හුඟක් පැහැදිලි කරගන්න ලොකු උපනිශ්‍රයක් තියෙනවා. ඉතින් ඒ උපමා හතරෙන්ම ඔය සතරාහාර උපමා හතරෙන්ම පැහැදිලි කරන්නේ පැවැත්මම තමයි. ඒ කියන්නේ පැවැත්ම කියන එකම ස්වභාවය මොකක්ද කියලා. ඉතින් ඒක අපිට පැහැදිලි වෙන්න මේ නොපැවැත්ම කියන එක අපිට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ කියන එක තමයි මට අදහස. තව පැත්තකින් කියනවා නම් අනුපාදේ කියන එක, නිරෝධේ කියන එක මේ ලෝකේ නොහටගත් බව අපිට තේරිච්ච මනසට මේ පැවැත්ම අපිට කොහොමවත් දුකක් බවට තේරෙනවා. තව පැත්තෙන් ගත්තොත් අර මාළුවාට ඒ උපමාවෙන් මාළුවාට නුවණින් ගොඩබිම දැක්ක දවසට ඌට වතුරම හම්බ වෙනවා වගේ අපිට කොහොමත් මේ පැවැත්ම තමයි හම්බ වෙන්නේ. හැබැයි මේ පැවැත්මම දුකක් බව පැහැදිලි වෙලයි තේරෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් අපිට මේ ලෝකයක් හම්බ වෙන්නේ අපි අද හිතාගෙන ඉන්නේ අපි මේ තියෙන ලෝකයක් ඇසුරු කරනවා කියන අදහසමයි. හැබැයි මේ දහම තුලයි අපිට තේරෙන්නේ අපි අවිද්‍යාව තුලයි අපිට මේ ලෝකේ හම්බ වෙන්නේ. අවිද්‍යාව කියන්නේ තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව සමානයි දුක. මේ ඇති කල්හි මේ වෙයි කියනකොට යන්නේ ඒක තමයි පැහැදිලි වෙන්නේ. තේරුම් ගන්න නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම නම් ඉතින් අපි
අන් පොඩ්ඩක් තව
හදාක් හදාගෙනමයි පාවිච්චි කරන්නේ නේද ස්වාමීන් වහන්සේ?
පැහැදිලි නේ මෙහෙම. ඒ කියන්නේ හදාගෙන කියන්නේ අපිට අවිද්‍යාවට ලෝකේ කොහොමත් හම්බ වෙලාමනේ තියෙන්නේ. නිරන්තරයෙන් ඉතින් මේ මොහොතේ අපි දකින්නේ ඒ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි වෙනකොට අන්න අපි මේ සකස් වෙන ලෝකේ යථාර්ථය මේ මොහොතේ දකිනවා. අපේ පවලෝකයක් නෙමෙයි අසුරු කරන්නේ අපේ අවිද්‍යාව තමයි මේ ලෝකේ. දැන් අර අපේ මහත්තයා කියන අරුකමාව අයමත් ගත්තොත් එහෙම වතුරේ වලේ බල්ලා අවිද්‍යාවට හැදෙන එකක් මිස් එක පවතින බල්ලෙක් නෙමෙයිනේ.
එහෙමයි.
එහෙනම් කියන්නේ ඇත්තට මේ ඒ බල්ලා හමු වීමම දුක කියලා කියන්නේ අන්න එතන තමයි මේ පැවැත්ම කියන එක. ඇයි අර නැතිම දෙයක් හම්බ වීමම තමයි දුක හැටියට සඳහන් වෙන්නේ. තේරුම් ගන්න.
බොහෝම පින්තරන් තරණය කරන්න හිත.
ඒ හම්බ වෙන ගතියෙම ආහාරය දකින්න උත්සාහ කරන. ඒ කියන්නේ ආහාරය කියන්නේ ගෙන වෙන ගතිය. ඒක මෙතන අර
එම්මයි මහත්තයෝ.
ඔක්නම් මුලින් කියන්න හැදියේ මේ ඉඳන්. අපිට හිතන්නේ මේ අපේ පැවැත්මට ආහාර තියනවා කියලා. මෙහෙනම් මේ අපේ පැවැත්මකින් හොද කරගන්න ඔය ආහාරයට ඇලින්න ඕනේ. ඔය වගේ අදහසක් විතර ගැඹුරු අදහසක් මේ සමානාවේ තියෙනවා. ඒක තමයි අර දුකිනියහි වර්තාන්තරයේ තරණය කරන එකද දුක කියලා. ඒක ඒ සසරේ යන්නේ ඒක තමයි දුකයි. දැන් මෙතන අපි මතක කරගන්න ඕන මේ ආහාරය කියන එක දැන් මෙතන බලන්නේ ඒ පුතාගේ මස් කනවා කියන එක කොයි වෙලාවකවත් සැපක්. ඒකට ඒ ආහාරයෙන් දුකයි කියන අදහස ගන්නවා. ඒකේ ඉතුරුපමාදික ගත්තොත් ඒකේ තේනවා දැන් අස්ස ආහාරයට දෙන්නේ මම කියන්නේ අර හැම ගලවපු එළද. ඉතින් එයා වතුරේ හිටියක් පාළු කනවා, දෙදේ හිටියක් නැස්සෝ මදුරුව වහනවා, ගහකට දෙස්සුලා හිටියොත් ඒ ඉන්න සතු ඉදිනවා. ඒ හිටිය දුක. පස්සේ කියන්නේ දුකම. පස්සේ කියන එක දැන් ආහාර විදිහට ගත්තොත් ආහාරය කියන්නේ දුකම. ආගේ කෑම කනවා කියන්නේම හිතන්නකෝ අම්මා කෙනෙකුට දුකක් නෙමෙයි. අපිට ඒ විකාරකේ නෙමෙයි එතන මතු වෙන්නේ. අනිත් ආහාර ආහාර දෙකේ උපමාගත විතර දින්ගොඩකට හැදගෙන ගිහින් කල්ලු කරන්නේ. ඒ දුකම නෙකන්නේ. එහෙම නැත්නම් අර සැපකින් සියපාර ගානේ උදේ දවල් හවසානේ නෑනේ. තින්නවා. බලන්න මේ උපමා හතරම එකට ගන්න. දැන් මේවයි මතු කරන්න හදන්නේ මොකද්ද අදහස? මේ ආහාරය කියන්නේ දුකමයි. කියන්නේ. දැන් අපිට ඔය දැන් කබලින්ක ආහාරයට ඔහොම අපි හිතන්නේම නැහැ. කබලින්ක ආහාරය ඒකට මේ ප්‍රභාවයේ අර්ථය අරගෙන නැහැ. ඒක අරගෙන නැති හින්දා තමයි මේ අර වෙන එන අර්ථය අපිට තේින්නේ. ඒකට මේ සත්‍යාව දෙන ඉන්නේ ආහාරය. ඒකට බුදුහාමුදුරේ දීපු උපපාර හතර බලන්න මේ ආහාර හතරේ. ආහාරයෙන් දුකයි කියන පැත්තකින් මේක තේරෙනවා. ඒක මේක පොදුරටත් ලෝකෝත්තර දර්ශනයට එන්නේ මේක අවිද්‍යාව එක්කනේ. මේක උපදී. දැන් වස්ත්‍රේ බලලා ඉපදීමම දුකයි. ඒ සකස් කිරීමම දුක කියන පැත්ත වැටහෙනවා. සංඛාර සංස්කරණ දුක කියන ඔක්කොම එකට අවබෝධ වෙන්නේ මේ සතර ඥානයේ එක්ක. දැන් දුක්ඛේ ඥානම් තියෙනවා මේ නිරෝධේ ඥානම් එක්ක. ඒකයි මේ නිරෝධේ ඥානම් කියන අනිපාද බව තමයි මේ තේරුම් ගන්න වෙන්නේ. එතකොට තේයි මේ අර දැන් ඇහැ කිව්වත් ආයතන ඇහැ කිව්වත් සත්‍යය කිව්වත් දුකේ ලෝකේ කිව්වත් ඕවා එක එක පැතිවලින් මේ සත් ගැනම කතා කරන විදිහ විදි කියලා වේ. සතර සංහාව කියලා කතා කළා, සලායතන කියලා කතා කළා, සාධාන කියලා කතා කළා. අපිට තේින්නේ මම ඉස්සෙල්ලා අර ප්‍රශ්න කරනකොට මට තේන්න සංහාව කියන්නේ අපි පුද්ගලයේ දාගෙන සංහාවට කියන්නේ. ඥානා කැමැතිද අකමැතිද කියන එක ඉතන්නවා. ඒ කියන්නේ අපිට කියන්නේ පුද්ගලයාට තියෙන ප්‍රතිසංස්කාරය. කස්යෙන් උපන් ස්වභාවය වැහිලා අපිට තියෙනවා. මේක ගන්නකොට පැහැදිලිව තේන්නම අර මම ඉස්සෙල්ලා මතක් කළ මෞර්ය පද්මන සූත්‍රය ඉඳන් පරිද්‍යා පරිශීලී කියලා අතිච්ඡ සංස්පාදයේ තේරුම් ගන්න තියෙන විදි. සුද්ධලේක් දාලා හිතුවනම් ඕක මේ ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. මේහාට වඩාත් ගන්න තියෙනවා. ඒක ඒ අදහසින් මෙන්න මේවා විමසන්න මේ ආහාර ප්‍රත්‍ය. ඒ වගේ තේරෙන්නේ මම පටන් ගත්ත තැන මේ ආහාර කියන එක තේරුම් ගන්නවා නම් එතන ලෝකෝත්තර දර්ශනේ එනවා. ඒකයි ආහාරය ආහාර සමගය ආහාර නිරෝධය නිරෝධ කරන මාර්ගය දැක්කම ඒක සම්මාදිට්ඨිය කියන්නේ. මේ හිතන්න එක දැන් මේ ආහාර ගැන කතා කරන්න ගිහින් ලෝකසයිතියක් කතා කරනවා වෙන එකක්. ලෝකෝත්තර දර්ශනේ මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිවලින් හිතන්න කියන එක තමයි මේ කියන්න තියෙන්නේ. මේ මම හිතන්නේ දැන් ගොඩක් වෙලාවක් ගිහිල්ලා නැහැ දරුවක් තමයි.
මේ වගේ ප්‍රොෆෙසර්ගේ ඒක තමයි අපි ඉතාමත්ම සාර්ථක ධර්ම දේශනාවකට සාකච්ඡාවකට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණේ. මේ තේරෙනවා කොතරම් ගැඹුරක් තියෙනවද අපිට මේ ධර්මයේ තේරුම් ගන්න නම් කියලා. ඒ වගේම මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්ම ශ්‍රවණේ වටිනාකම කොච්චරද කියලා තේරෙනවා කොතරම් ධර්මයේ අපි ශ්‍රවණය කළත් අහන්න අහන්න අලුත් දෙයක් එකතු වෙනා වගේ. ඉතින් ඒ නිසා අද මේ ධර්ම සාකච්ඡාව අපිට මොඩිකට් ලබා දීලා පවත්වපු මාචාර්ය රවි කෝකුලගේ ගෞරවනීයතුමාට අපි සියලු දෙනාම අපි මෙතු අකර ධර්ම ශ්‍රවණය කරපු ඒ කුසල් සාගත සිටින යුතුවම පුණ්‍යානුමෝදනා කර සිටමු. අපි ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවෙන්ම ධර්ම ශ්‍රවණයේ කරපු පුණ්‍ය ක්‍රියාවන් හේතු වේවා කියලා. ඒ වගේම පූජ්‍යපාද නාරන් මිට විමල සාර ගෞරවනීය සඳන් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත්ම හොඳින් අපිට බොහෝ කාරණාවන් පැහැදිලි කර දුන්නා. ගොබිගේ මෙතුමා ස්මෘතු කර දීපු කාරණාවන් තවදුරටත් අපි තේරුම් ගන්න ආකාරයට පැහැදිලි කර දුන්නා, විශේෂයෙන්ම පාලි දැනුමත් උපයෝගී කරගෙන. ඉතින් ඔබ වහන්සේටත් අපි මේ සෑම දිනම වෙනුවෙන්ම නමස්කාර කර සිටමින් ප්‍රාර්ථනා කර සිටින ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනටම අවබෝධ වේවා කියලා. ඉතින් ඒ වගේමයි සම්බන්ධිත සියලුම කල්යන් මිත්‍රයන්ට බොහොම පිං ධර්ම සාකච්ඡාව ටික තුනට ප්‍රශ්න ඇසුවත් නැසුවත් එකතු වීමම බොහොම වටිනවා. ඉතින් ලබන සතියේ සෙන්සුරාදා දිනේදී අපිට මේ ආකාරයට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඔය කැමති නම් අපිට තවත් ඔප්ෂන් එකක් තියෙනවා හොර ටීම් සරහා සාකච්ඡා කරන්න. ඉතින් ඒක පොලිස්කෝ ගලියටක මම පස්සෙ කතා ගන්නම්. එතකොට මොකද මම නැතත් අපි කවුරු එකතු කරන්න කෙනෙක් නැතත් ඔය කට්ටියට එකතු වෙලා කරන්න පුළුවන්. ඒකයි අපි ඔප්ෂන් එක අරන් තින්නේ. ඒක මම ප්‍රොෆෙසර් ටික පස්සේ කතා ගන්නම්. නමුත් ලබන සතියේ අපි මේ විදිහට කරනවා කියලා දැන් හිතමු. හොඳයි. එහෙනම් අද දවසේ සාකච්ඡා නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සිරුර සරණයි.